අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. අද 2022 9 මාසේ 11 වන ඉරිදා ආධුනික සතිමත් බව වුණු කරන්නන් සඳහවන වැඩසටහන් මාලාවේ 105 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණමණින් සහභාගී වන නම කියන්න අවසරයි අක්‍රීමන ධම්මගුත්ත ස්වාමීන් වහන්සේව පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම වැඩසටහන සම්බන්ධ වන සියලු දෙනාවත් ඉතාමත් ගෞරවයෙන් තුව පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපිට යෙදී තිබෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන්පසු අත්දැකීම් සහ වාර්තා ඉදිරිපත් කිරීමත්, පුණ්‍යානුමෝදනාවෙන් පසුව වැඩසටහන අප නිමා කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කොටම ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
හොඳයි, සීල දෙනාටම තෙරුවන් සරණයි. අපි එහෙනම් අද දවසේ ධර්ම දේශනාව සඳහා සීල දෙනාම ලෑස්ති වෙමු.
සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒතං දල්හං බන්දන මාහු දීරා ඕහාරිනං සිතිලං දුප්පමුංචං. ඒතම්පි ජෙත්වාන පරිබ්බජಂತಿ අනපෙක්කිතෝ කාමසුකං පහාය. හොඳයි, ගෞරවනීය සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපිට තවත් දවසක් ලැබිලා තියෙනවා මේ ආධුනිකයන් සඳහා සිදු කරන වැඩසටහනේ ධර්ම දේශනාවක් සඳහා. මේකෙදී මට මතයි අපි ගිය සතියේ මේ ධර්ම දේශනාව සිද්ධ කරද්දී බන්ධනයන් සම්බන්ධව තමයි කතා කරේ. මං හිතනවා වැඩි දෙනෙක් ගිය සතියේ සම්බන්ධ වෙච්ච පිරිස වැඩියෙන් ඉන්න නිසා ඒකෙම තව දිගුවක් විදියට එක්ස්ටෙන්ඩ් එක කරන්න විදියට මේ ඊළඟ මේ ධම්මපදයේ තණ්හාවග්ගේ ගිය සතියේ කතා කරපු මාතෘකාවට අමතරව ඒකෙම ඊළඟ ගාථාව අද ඉදිරිපත් කරගත්තොත් හොඳයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අලුතෙන් සම්බන්ධ වෙන කීප දෙනෙක් ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. ඒ වගේම ගිය සතියේ සම්බන්ධ වෙච්ච අයටත් පොඩ්ඩක් මතක් කිරීමක් විදියට වගේ ගිය සතියේ ගාථාවේ අපි කතා කරපු දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගත්තොත් කෙටියෙන් අපි ගිය සතියේ කතා කරේ මේ බන්ධනයන් ගැන. අපි දන්නවා මේ ලෝකේ අපි හැම මොහොතේම මොකක් හරි බන්ධනයක් ඇති කරගන්න තමයි හදන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හැම తත්‍ර తත්‍රාභි නන්දිනි ඒ මොහොතේදී බන්ධනයක් ඇති කරගන්නවා ලැබෙන දැනෙන දැනීමත් එක්ක. තියන්නේ බන්ධනයන් එක්ක කොහොමද මේ බන්ධනයන් කියන්නේ එක එක වර්ගවල බන්ධනයන් තියෙනවා. ගිය සතියේ කතා කරා එක එක වර්ගවල බන්ධනයන් තියෙනවා. සමහර බන්ධනයන් ගොඩාක් තදයි, ගොඩාක් අමාරුයි කඩන්න. සමහර බන්ධන තියෙන ලේසියෙන්ම කඩන්න පුළුවන්. ඒ වගේම අපි හිතන්නේ නැති මෙහෙම බන්ධනයක් තියෙයි කියලාවත් හිතන්නේ නැති බන්ධනයන් තියෙනවා. හොඳටම ඕලාරිකව තදට දැනෙන බන්ධන තියෙනවා. එන්නොම එක එක විදිය බන්ධනයන් තියෙනවා. ඒ වගේම මේ හැම බන්ධනයක්ම බැලුවාම මේ බන්ධන ඔක්කොම එක එක මට්ටම් වලින් තියුණාට අන්තිමට මේක එක තැනකට තමයි එකතු වෙන්නේ. ඒ කියන්නේ මේ මමයා පවත්වා ගැනීම තමයි මූලිකම දේ. ඒ මමයා පවත්වා ගැනීම සඳහා ඇඟක් කියලා එකක් තියෙනවනේ. එතකොට ඇඟත් එක්ක බන්ධනයක් කරනවා. ඊළාට ඇඟ පවත්වා ගැනීම සඳහා ගෙයක්, දොරක්, කෑම තියෙනවනේ. ඒ වගේ මූලික දේවල් තියෙනවනේ. එතකොට ඒකත් එක්ක තව බන්ධනයක් ඇති වෙනවා. ඊට ඒව පවත්වා ගැනීම සඳහා රස්සාවක් කරන්න ඕනේ. එහෙම නැත්නම් තව වටපිටාව යාළුවෝ අඹදරුවෝ එහෙම තව ඔන්න තවත් බන්ධනයක් ඇති වෙනවා. ඔහොමම අර මුලින්ම පටන් ගන්න මේ මමයා කියන එකෙන් පටන් ගන්න එක එක බන්ධන එක එක විදියට මේක අර වෙබ් එකක් විදියට දැලක් විදියට මේක වටේට එති එති යන යෑමක් තමයි තියෙන්නේ. ඔන්නම අපි බන්ධන කියන්නේ මොනවද කියලා අඳුරගත්තා. මේ බන්ධනයන්ගේ මුල කොහේද, හේතුව මොකද්ද කියලා අඳුරගත්තා. ඒ වගේම මෙහෙම බන්ධන තියෙනවනේ මේ බන්ධනයන්ගෙන් බිඳීමකුත් තියෙන්න ඕන. බන්ධනයන්ගෙන් මිදීමක් වෙන්වීමකුත් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. අන්න ඒ බන්ධනයන්ගෙන් වෙන්වීමට යම්කිසි මාර්ගයකුත් තියෙන්න ඕන. මෙන්න මේක බැලුවහම මේ අපේ චතුරාර්ය සත්‍යයම තමයි තවත් වෙන වචන ටිකක් මාරු කරලා චතුරාර්ය සත්‍යයම තමයි මේ කියන්නේ. ආශාව වෙනුවට මේ දුක වෙනුවට මෙන්න බන්ධනයන් කියලා වෙන නමක් දාලා. මේ එකම දේ තමයි තව විදිහකට කියන්නේ. ඉතින් අපි ගිය සතියේ මේකෙන් වැඩිපුර කතා කරේ බන්ධනයන් ගැන එක එක ස්වභාවයන් තියෙන ඒ වගේම ඒ බන්ධනයන් ඔක්කොම එකතු වෙලා වටේට ඇතිලා තියෙන මේ මමයා කියන එක හරහා තමයි මේ බන්ධන ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. එතකොට මේ මමයා නැති කරන්න පුළුවන් නම් මමයා විනාශ කරන්න පුළුවන් නම් අනිත් බන්ධනයන් ඔක්කොම දන්නේම නැතුව නැති වෙලා යනවා. ඒ ඔක්කොම බන්ධන එකතු වෙලා ගැට ගැහිලා තියෙන මමයා හරහා නම් මමයා නැති කිරීම තමයි මේ බන්ධනයන්ගෙන් වෙන්වීමේ තියෙන ප්‍රධානම දේ. ඒකම තමයි කියන්නේ අපි නිවන් මාර්ගයේ යද්දී මුලින්ම සෝවාන් මට්ටමට එද්දී සක්කාය දිට්ඨියනේ නැති වෙනවා කියන්නේ. නැන්නේ මමයාට පොඩ්ඩක් තට්ටු වෙනවා. මමයාට තියෙන වටිනාකම මමයා මේ වගේ කෙනෙක් කියන එකට තියෙන වටිනාකම අඩු වෙනකොට අන්න එතකොට තමයි මේ මමයාත් එක්ක තියෙන බැඳීම ටිකක් අර බෙවුලන්න ගන්නවා. ඒක තමයි මිනිස්සුන්ට තියෙන අමාරුම වැඩේ. යන්න මේ දේ කරන්න කොහොමද මාර්ගයක් තියෙනවා? කොහොමද එකපාරට මේ ලකුවට අල්ලන් හිටපු මම එකපාරට අතහරින්න බෑනේ. ඒ අතහරින්න බැරි නිසා ටික යම් කිසි අර පිළිවෙලකට එන මාර්ගයක් තියෙනවා. පිළිවෙලට එන මාර්ගයක් කිව්වට මේ පිළිවෙලට හැමෝම එකම පාරේ යන්න ඕන නෙවෙයි. ඒ ටික යම් කිසි අර මේ ගමනක් තියෙන නම් යම් කිසි මාර්ගයක් තියෙනවා. ඒ වගේම මේ මාර්ගය හැමෝම එකම මාර්ගයක් නෙවෙයි. එක එක්කිනාට එක එක මාර්ග තියෙන්න පුළුවන්. ඒ උනාට යන්නේ අන්තිමටම එක තැනකට තමයි යෑමක් තියෙන්නේ. මොකටද යන්නේ? මේ මමයා විනාශ කිරීම, මමයා නැති කිරීම සඳහා යන මාර්ගයක්. මමයාත් එක්ක තියෙන බැඳීම නැති කිරීමට යන මාර්ගයක් තමයි තියෙන්නේ. එතකොට මමයා නැති කරන්න නම් අපි එකපාරටම කෙලින්ම අර දැන් ලොකු හොරමුලක් තියෙනවනේ. එහෙම නැත්නම් මාපියා සංවිධානයක් තියෙනවනම් එකපාරටම මේ සංවිධානයේ ලොක්කම අල්ල ගන්න බෑනේ. ඒ වෙනුවට ටිකක් ඈත ඉන්න එක එක මට්ටම් වල ඉන්න අයගෙන් ටිකක් යට ඉන්න කෙනෙක් අල්ලගත්තා නම් කොහොම හරි අන්න එයාගෙන් පොඩ්ඩක් ඔත්තුවක් ගන්න පුළුවන් ඊට උඩින් මට්ටමේ ඉන්න කවුද කියලා. අපිට ටිකක් අඳුර ගන්න පුළුවන් මේ උඩින් තවත් කවුරු හරි ඉන්නවා කියලා. දැන් ගොඩක් වෙලාවට අපිට බැලුවම තේරෙන්නේ මාපියා සංවිධානයක් ගත්තාම අර කෙළවරේම අගම කෙළවරේ ඉන්න කෙනෙක් තමයි මේ වැරදිකාරයා විදිහට පේන්නේ. එනට එයා අල්ලගෙන එයාගෙන් කොහොම හරි විස්තර හොයන්න හොයන්න ඊට උඩින් තව කවුරු හරි ඉන්නවා කියලා තේරෙනවා. අන්න එයාගෙන විස්තර හොයාගෙන යනකොට ඊටත් ඉහළින් තව කෙනෙක් ඉන්න පුළුවන්. අන්න ඔහොම ගිහිල්ලා අන්තිමටම තමයි මේ මමයා කියන එක මේ මාපියා සංවිධානයේ හොඳම ලොක්කම හම්බ වෙන්නේ ටිකක් කාලයක් ගිහිල්ලා ඈතට ගිහිල්ලා. අන්න ඒ වගේම තමයි මේ එකපාරට මමයා නැති කරන්න කියන මට්ටමට එනකොට ඊට ඉස්සෙල්ලා හම්බ වෙන පොඩි පොඩි මේ දේවල් අල්ලගෙන ඒවෙන් තේරුම් අරගෙන තමයි එන්න තියෙන්නේ. අන්න ඒකෙදී මේ මමයා නැති කිරීම සඳහා මේ බන්ධනයන්ගෙන් වෙන්නීමේ මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේකට මේ යම්කිසි වෙන්වීමක්. මුලින්ම වෙන්න හොඳම ලේසිම දේ තමයි මේ කාමයන්ගෙන් වෙන්වීම. ඒක තමයි ප්‍රධානම දේ විදිහට පෙන්නලා දෙන්නේ. ඒ කාමයන්ගෙන් වෙන් වුණාට පස්සේ ඒ වයින් වෙන් වෙච්ච කෙනාට තව ඉස්සරහට යෑමක් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මෙහෙම වෙන්වීමේදී කරන්නේ. දැන් ගිය සති දෙකේ ගිය සතියේ කතා කරා මෙහෙම දේවල් තියෙනවා කියලා. මෙන්න මේ වෙන් වෙන මාර්ගය ගැන තමයි අපි කතා කරන්න හිතන්නේ. ඒ කියන්නේ වෙන් වෙන්න කැමති කෙනෙකුට කරන්න ඕන දේවල් ටික පිළිවෙල. දැන් ඔතෙන්දී මුලින්ම අපි දැන් මමයා පවත්වා ගැනීමේදී මුලින්ම අපි බැඳිලා ඉන්නේ මේ කාමයන් එක වැඩිපුර. ඒ කියන්නේ චූටි දේවල් අපිට ලැබෙනවා. මොකක් හරි අපි කිමු මගේ ළඟ වාහනයක් තියෙනවා කියලා. දැන් වාහනේ යම් කිසි සැපයක් ලැබෙනවා. ඒ වුණාට ඒ වෙනුවෙන් මම කොච්චර මහන්සි වෙනවද? ඒ වෙනුවෙන් වියදම් කරනවද කියලා බැලුවහම ඒ සැපයට සාපේක්ෂව ඒ වෙනුවෙන් වෙන මහන්සිය බැලුවහම ඒක ගොඩක් වැඩි. ඒක උදාහරණයක් විතරයි වාහනයක් කියන්නේ. ඕනම දෙයක් මං අල් මගේ ඇහැට රූප බලන්න, කනට ශබ්ද අහන්න, නහයට හොඳට සුවඳ විඳින්න, දිවට රස බලන්න, ඇඟට පහස ලබන්න, මේ ඔක්කොම එකතු කරලා හිතන්න මේ දේවල් කරන්න මේ කාමයන් විඳින්න කැමති වෙනකොට ඒවට යම්කිසි කැපකිරීමක් සිද්ධ කරන්න වෙනවනේ. ඒ කැපකිරීමට සාපේක්ෂව ඒකෙන් ලැබෙන වාසිය බැලුවහම, ඒවට අපි තියෙන බැඳීම බැලුවහම වැඩිපුර තියෙන්නේ මේ ඒවත් අර කඹුරණ එක තමයි ඒවට මහන්සි වීමක් තමයි අන්තිමට වැඩිපුර තියෙන්නේ. ඒ චූටි සැපයක් චූටි අර කිති කැවීමක් ලැබෙනවා. ඒ වුණාට ඒ වෙනුවෙන් මහන්සි වෙන ප්‍රමාණය ඒ වගේ 10000 ගුණයක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ මහන්සි වීමට අපි කියමු වෙන නරක විදියට මහන්සි වුණා කියමු. මොකක් හරි හොරකම් කරන්න මොකක් හරි වෙන විදියකින් ඒ සඳහා පිනවීමට මහන්සි වුණොත් දැන් මේ වෙලාවේ ලොකු සැපයක් ලැබෙන්න පුළුවන්. අන්තිමට මේ ඒ වෙනුවෙන් විඳි පස්සේ හැර විඳින්න තියෙන දේ බැලුවහම ඒක ලොකු දුකක් තමයි අන්තිමන කෙලවර තියෙන්නේ. එහෙන් බැලුවහම මේ කාමයන් සඳහා ලැබෙන චූටි සැපයක් තියෙනවා. ඒ චූටි සැපය ලබා ගැනීම සඳහා වැඩිපුර ගොඩාක් මහන්සි වෙන්න ඕන. මෙන්න මේ දේ තේරුම් ගත්තු කෙනෙක් ඒක එකපාරටම තේරුම් ගන්නෙත් නැතුව මේක යම්කිසි ඒ දේ දිහා බලන් ඉඳලා මේක මෙහෙමයි කියලා තේරුම් ගත්ත කෙනෙකුට ඔන්න ඒකෙන් ටිකක් ගැලවෙන්න පුළුවන්. ඒකත් එකපාරටම ටිකක් ඒ පොඩි දෙයක් අතහැරලා බලනවා. ඒ දේ අතහැරියාම Tamanටම තේරෙනවා නම් මේ දේ අතහැරීම තුලින් මට ලැබුණ යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවා කියලා ලැබුණා නම් ඔන්න ඊළඟට පුළුවන් ඊළඟ දවසේ තව පොඩි දෙයක් අතහරින්න. ඔන්න හැම ටික ටික පිළිවෙලට අතහරින්න පුළුවන්. අපි කියමු නිකන් උදාහරණයක් විදියට කෙනෙක් එක වෙලාවට තේ එකක් බොනවා කියලා. හැමදාම හවස 3ට තේ එකක් බොන්න පුරුදු වෙලා තියෙනවා. ඒක ඇහුවාම කෙනෙකුට හිතන්න පුළුවන් තේ බොන එක කිසි ප්‍රශ්නයක් නැහැ. තේ බිව්වට අපාය යනවාද කියලා අහන්න පුළුවන්. ඒ වුණාට මොකක් හරි හේතුවක් නිසා ඕක එක දවසක් ඕක තේ එක බොන්න බැරි වුණා කියමු. ඒ බොන්න බැරි වෙච්ච හේතුවත් එක්ක අපේ හිත ඇතුළෙන් සමහර විට ගැටෙන්න පුළුවන්. දැන් සමහරට මේ තේ එක බොන්න බැරි වුණේ අපි හොඳටම දන්න කෙනෙක් නිසා, හොඳටම ගරු කරන කෙනෙක්ගේ ඌමනාවකට ඒකට යන්න සිද්ධ වුණා නම් අපි හිතනවා හොඳයි මේ මං තේ එක අතහැරියට ඊට වඩා ගොඩක් මට වාසියක් ලැබිලා තියෙනවානේ. එතකොට ඒකට කැමති වෙනවා. ඒ වුණාට මං සාමාන්‍ය දන්නේ නැති, නිකන් කැමතිත් නැති, අකමැති නැති කෙනෙක් නිසා ඒ තේ එක අතහරින්න උනා කියමු. ඔන්න ඒ වෙලාවේදී ටිකක් අර පොඩි ගැටීමක් ඇති වෙනවා. මේක මගේ හිතේ මේක වෙනදා මං හැමදාම තේ එකක් බොනවා මේ වෙලාවට ඒක අතහරින්න සිද්ධ වුණා. ඒකත් එක්ක තියෙන බැඳීම නැති කරගන්න වුණා මේ දන්නේ නැති කෙනෙක් නිසා. එතකොට ඒකත් එක්ක ගැටීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මං අකමැති කෙනෙක් නිසා, මගේ තරහකාරයෙක් නිසා තේ එක බොන්න බැරි වුණා කියමු. එතකොට ඒ බැඳීම ගැන හොඳටම තේරුම් ගන්න පුළුවන් අන්න ඒ වගේ අවස්ථාවේදී. ඒ වගේ අවස්ථාවේදී අපේ හිත ඇතුළේ ලොකු ගැටීමක් එනවනේ. මෙයා නිසා මට අද දවසේ වෙනද වන විදිහට ඒක බොන්න බැරි වුණා කියලා. අන්න ওই විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් මං කොච්චර දුරට මේ තේකත් එක බැඳිලා ඉන්නවද කියලා. ඒක නැති වෙච්ච දවසේ තමයි තේරෙන්නේ අර මේ බැඳීම කොච්චර මං තදේට අල්ලන් ඉන්නවද කියලා. ඔක තියෙනකන් හිතෙන්නේ නැහැ මේක මම මේ වගේ බැඳීමක් ඇති කරගෙන ඉන්නවා කියලා. ඔක තියෙනකන් තේරෙන්නේ නැහැ. ඒක නැති වුණ දවසට තමයි මේ බැඳීමේ වටිනාකම් කොච්චර තදේට අල්ලගෙන තියෙනවද කියලා තමන්ටමයි තේරෙන්නේ ඒක. ඉතින් ඒ සඳහා යම් කිසි මට්ටමක සතිමත් භාවයක්. මේ බැඳීම් ගැන මමත් එක්ක මේ වෙලාවේ කොහොමද මම බැඳෙන්නේ කියන එක ගැන යම් කිසි සිහියක් අවශ්‍ය වෙනෝනේ. මේ එහෙම නැතුව නිකන් එනේන දේත් එක්ක ඔය බැඳි ඒවත් එක ගැටි ගැටි ඉන්න කෙනෙකුට එහෙම බැඳීමක් තියෙනවද කියලාවත් තේරෙන්නේ නැහැ. ඒ ගැන යම් කිසි අවබෝධයක් තියෙන නම් මේ මොහොතේ වෙන දේ ගැන පොඩි අවබෝධයක් තියෙනවා. වෙන දේ ගැන සමන් සිහියෙන් ඉන්න ඕන. අන්න එහෙම සිහියෙන් ඉන්න කෙනෙකුට තේරෙනවා මේ වගේ චූටි තේ එකක් එක්ක වුණත් මං කොච්චර බැඳෙනවද. ඒ බැඳීම කොච්චර දරුණුද කියලා තේරෙන්නේ ඒකට අර අකමැති කෙනෙක් නිසා ඒක ගලවන්න වුණත් ඒ බැඳීම කඩන්න වුණත් අන්න ඒ වෙලාවට තේරෙනවා මං කොච්චර බැඳිලාද කියලා. ඔය චූටි දෙයක් තමයි මං කිව්වේ. ඊට වඩා ලොකු දේවල් අපි අල්ලන් ඉන්නවනේ. තේකක් කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතයේ චූටි දෙයක්. ඊට වඩා ලොකු දේවල් එක්ක බැඳීම් තියෙනවද කියලා අල්ලගන්න කොච්චර අල්ලගෙන ඉන්නවද කියලා තේරෙන්නේ කවදක හරි දවසක ඒව අතහරින්න වෙන වෙලාවකදී. ඒ නොවි විදියට මේ බැඳීම් ගැන Tamanට තේරුම් ගන්න පුළුවන් එක එක ආකාරය. මේක දැන් මම බැඳිලා ඉන්න එකට වඩා සම්පූර්ණ වෙනස් එකක් තමයි වෙන කෙනෙක් බැඳින්න. දැන් අපිට කියන්න පුළුවන් මම ওই තේ එක අතහරින එක එච්චර මහ දෙයක් නෙවෙයි කියලා මට කියන්න පුළුවන් මම තේ බොන්න එච්චර කැමැති නැතිනම්. ඒ වුණාට වෙන කෙනෙකුට බැලුවොත් ඒ මනුස්සයාට කෑම එකක් අතහරින්න පුළුවන්. දවල් කෑම එක අතහරින්න පුළුවන්. ඒ වුණාට තේ එක අතහරින්න බෑ. ඒකත් එක වැඩි බැඳීමක් තියෙනවා. දැන් බැලුවම රුපියල් වලින් බැඳීමත් එක්ක බැලුවම කෙනෙක් කෝටි ගණන් වටින දෙයකට කැමති වෙන්න පුළුවන්. ඒ වුණාට තව කෙනෙක් කිසිම වටිනාකමක් නැති පොඩි දේවල් එක බැඳිලා තියෙන්න පුළුවන්. ඔන්න ඔය බන්ධනේ එක එක්කෙනාගේ හැටියට වෙනස් වෙනවා. ඒ වගේම ඒ කෙනාගෙත් එක එක කාලයට වෙනස් වෙන්න පුළුවන්. මේ මේ පිරිස ගත්තොත් මේ පිරිසගේ ගොඩක් අත්දැකීම් ඇති. මේ විදිහට භාවනා කරන්න පෙළඹෙන්න ඉස්සෙල්ලා මොන වගේ දේවල්ට වටිනාකම් දුන්නේ. ඒ වගේම දැන් කාලයත් එක්ක වෙනස් වෙනකොට මේ වටිනාකම් එක එක සමහර දේවල් ලොකෝ වටිනාකමක් ඇතිලා තියෙනවා. තව සමහර දේවල් ඒ කාලේ හරියට ලොකුවට අල්ලගෙන හිටපු දේවල් දැන් කිසිම වටිනාකමක් නැති දේවල් වගේ පේන්න පුළුවන්. ඒ එහෙම භාවනා කරන්නවත් නෙවෙයි අපි කියමු. අපි පොඩි කාලේ ඉඳලා බැලුවාම චූටි කාලේ අපි ලොකුවට අල්ලගෙන හිටපු දේවල් තියෙනවානේ. මුද්දර එකතු කරනවා ඒක එක දේවල්. දැන් ඒව දැන් කාලේ ටිකක් ලොකු වෙනකොට බැලුවාම හරි නිකන් කිසිම වැඩක් නැති දේවල්නේ. ඒ වුණාට ඒ කාලේ ඔක මුද්දර ටිකක් එකතු කරපු ටිකක් කවුරු හරි ගත්තොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් වගේනේ. අන්න ඒක තමන්ගෙමත් මේ බැඳීම් එක එක කාලවල වෙනස් වෙනවා. ඒ බැඳීම් වලට දෙන වටිනාකම එක එක කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඒ වගේම එක එක්කෙනා අතරත් බැඳීම වෙනස් වෙනවා. ඒත් ඔන්නෝම මේ බැඳීම් අතරත් ඒ වෙනස් වීමක් තියෙනවා. ඒ කියන්නේ මේකෙත් මේ අනිත්‍ය ස්වභාවය. බැඳීම් කියන එකත් ස්ථිරව තියෙන දෙයක් නෙවෙයි. දැන් බැඳීම් කියන්නේත් මේ ලෝකෙම තියෙන දෙයක්නේ. ඒතකොට මේ ලෝකේ තියෙන බැඳීම කියන එකත් ස්ථිරව තියෙන හැමදාම සදාකල් එකම විදිහට තියෙන දෙයක්වත් නෙවෙයි. ඒකත් දවසෙන් දවස වෙනස් වෙනවා. ඔන්නෝම මේ එක ආකාරයේ බැඳීම් ගැන තව විදිහට කතා කරා. ඊළඟට මෙහෙම බැඳීම් ගැන තේරුම් ගත්ත කෙනෙක් කොහොමද මේ බැඳීම් වලින් වෙන් වෙන්නේ නම් එයා ඒ බැඳීම් වලට තියෙන සමහර චූටි චූටි බැඳීම් ඉස්සෙල්ලම අඩු කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි බැඳීම් විදිහට පේන්නේ අපි මේ භෞතික දේවල් එක්ක බැඳීම. ඔන්න ඕකට තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්වන්නේ කාර දානයක් ගැන කතා කරනවා. දැන් ඕනම කෙනෙක් අලුතෙන් කෙනෙක් බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා කතා කරන්නේනකොට බුදුරජාණන් වහන්සේ එයාගේ තියෙන මට්ටම එයාගේ මානසික මට්ටම අනුව බලලා ඉස්සෙල්ලම වගේ දේශනා කරන්නේ දානය ගැන. අන්න ඊට පස්සේ තමයි සීලය ගැන. ඊට පස්සේ තමයි භාවනාව ගැන පිළිවෙලට එන විදියක් තියෙන්නේ. දැන් අපේ බැඳීම් එක් බැලුවාම වැඩිපුරම අපිට හොඳට තදට ඕලාරිකව දැනෙන්නේ මේ භෞතික දේවල් එක්ක තියෙන බැඳීම තමයි. ඒක නිසා මේ මුලින්ම අර පුරුදු කරපු හිතක් නැති කෙනෙකුට මුලින්ම මේ දානයක් වගේ දීලා භෞතික දේවල් අතහරින්න ඒවත් එක්ක තියෙන බැඳීම අඩු කරන එක හොඳට දැනෙනවා, ඇඟට දැනෙනවා, ඒක තේරෙනවා ලේසියට. අන්න ඒක නිසා මුලින්ම ඔන්න ඔය භෞතික දේවල් වලින් අතහරින්න පුළුවන්, බැඳීම අඩු කරන්න පුළුවන්. හැබැයි ඔන්න ඔය භෞතික දේවල් අඩු කරනකොට අන්න ඒ බැඳීම භෞතික දේවල් අඩු කරපු මමයා කියන එකක් ඉන්නෝනේ, දන් දීපු මමෙක් ඉන්නෝනේ. අන්න එතකොට සමහර වෙලාවට අර බැඳීම එකක් අඩු කරනකොට ඊට වඩා ලොකු මමෙක් මමයත් එක්ක තියෙන බැඳීම තව පැත්තකින් ලොකුවට ඉහළ යන්න පුළුවන්. ඔන්න ඕක තමයි ගොඩක්ම අමාරු වැඩේ මිනිස්සුන්ට කියල් දෙන්න. එක චූටි දෙයක් අතහරිනවා, ඒකත් එක්ක තියෙන බැඳීම අඩු කරනවා. ඒ වුණාට ඒ වෙනුවට අල්ලගන්න මමයා කියන එකත් එක්ක ඊට වඩා ලොකු බැම්මක් හදාගන්නවා. ඒක අතහරින්න ඊට වඩා ගොඩක් අමාරුයි. මේ වගේ වෙලාවෙදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ භෞතික දේවල් එක්ක බැඳීම වගේ මීලාට මේ භෞතිකව තියෙන දැනට තියෙන දේවල් එක්කනේ බැඳීම තියෙන. දැනට ඊට වගේ නෙවෙයි අනාගතේ ලැබෙන්න තියෙන දේවලුත් එක්ක තියෙන බැඳීමත් අඩු කරනවා. ඒක කොහොමද කරන්නේ? මේ සීලයක් කියන එකක් රැකීම. දැන් අපි හොරකම් නොකර ඉඳීමෙන් කරන්නේ අනාගතේ ලැබෙන්න තියෙන මොකක් හරි වෙන ලැබෙන්න තියෙන සැපයක් හරි ඒකට තියෙන බැඳීමත් එක්ක නැති කරගන්නවා. එතකොට එන සීලයකට යනවා. අර භෞතික දේවල් එක්ක බැඳීම අඩු යම් කිසි මට්ටමකට දැනට තියෙන දේවල් හොඳට ඕලාරිකව දැනෙන දේවල් එක්ක බැඳීම අඩු කරනකොට වගේම අනාගතේ ලැබෙන්න තියෙන දේකුත් එක්ක ඇති කරන බැඳීමත් ඒ වෙනුවෙන් විඳින්න පුළුවන් දෙයක් එක්ක ඇති කරන බැඳීමත් ඔන්න නැති කරගන්නවා. ඒකත් ඊට වඩා ටිකක් ඉහළ මට්ටමකට එනවා. මොකද ඒක අර වගේ භෞතිකව ලොකුවට අපිට අතට පයට දැනෙන්නේ නැහනේ. ඉතා සියුම්ව තමයි දැනෙන්නේ මේ සීලයක් රැකීමේදී තියෙන බැඳීම අඩු කරනවා කියලා. සීලයක් රැකිනකොට ඊළඟට එන්නේ මොකද්ද? කය වචන දෙක සංවර කරගන්නවා. අර විදිහට ලොකුවට තියෙන බැඳීම් අඩු කළා දේවල් අත්හරිනා වගේම කය වචන දෙක සංවර කරගන්නවා කියන්නේ මේ අපි විඳින්න තියෙන දේවල්. කය හරි වචනය හරි පාවිච්චි කරලා මේ ඇහැකන නහය දිව කියන ඒවායින් හරහා විඳින්න තියෙන දේවල් වලට තියෙන බැඳීම තවත් විදිහකින් බන්ධනය අඩු කර ගැනීමක්. තියෙන බන්ධනය ටික ටික අඩු කර ගැනීමක් තමයි සීලයේදීත් වෙන්නේ. අපි කය වචන දෙක පාවිච්චි කරන්නේ මොකද්ද? මේ තව තවත් හොඳට පිනවන්නනේ. පිනවීම සඳහා මහන්සි වෙන එක ටිකක් අඩු කරනවා කියන්නේ ඒ පිනවීමට තියෙන බන්ධනය යම්කිසි ප්‍රමාණයකින් අඩු කරලා දාන එක. නේ ඒකත් සීලය මට්ටමට යනකොට තවත් විදිහක බන්ධන කඩා දැමීමක් තමයි වෙන්නේ. එතකොට අර දානයේදී දෙන ඕලාරික මට්ටමට වඩා යම්කිසි සිවුම් මට්ටමකට ඇවිල්ලා තමයි ඔන්න සීලයේදී බැඳීම් කඩන්නේ. ඒකත් අපි අර කලින් කිව්වා වගේ මේ අර මාපියා සංවිධානයක ඉන්න ලොකුවට අල්ලගත්තු බැඳීම් වල තියෙන යටම මට්ටමේ ඉන්න කෙනා අල්ලගෙන යාගෙන් ඔත්තුවක් ගත්තට පස්සේ ඊට උඩ ඉන්න මට්ටමේ තියෙන බැඳීමක් ගැන තේරුම් ගන්නවා. අන්න උඩ ඉන්න මාපියා සංවිධානයේ ඊට උඩ ඉන්න එක්කෙනෙක් අල්ල ගන්නවා. අන්න අල්ලගෙන යාගෙනුත් විස්තර ගන්නවා. එයාට තියෙන බලයක් ටික ටික නැති කරලා දානවා. එයාගේ බල බිඳලා දානවා. ඒක තමයි ඔන්නම දාණයෙන් පස්සේ සීලයේ මට්ටමට එනවා කියන්නේ. සීලයේදීත් ඔන්නම එක එක බැඳීම් ටික ටික අඩු කරලා දැම්මට පස්සේ වෙන්න පුළුවන් ඊළාට තව ටිකක් ඉහළට යන්න පුළුවන්. එතකොට තියෙන මොකද අර භෞතික මට්ටමේ තියෙන බැඳීම් ටික ටික අඩු කරලා භෞතික මට්ටමේ අනාගතය ලැබෙන්න තියෙන ඒව ගැන තියෙන බැඳීම තව ටිකක් අඩු කරලා ඊට පස්සේ ඔහම හිත දේවල් එක්ක දුවන ගතිය ගොඩාක් අඩු වෙන සීලයත් එක්ක. අපි සීලේදී කය වචන දෙක සංවර කරගන්න කරන්න ඒ වගේ ඒවත් එක්ක අපි බැඳිලා ඉන්න භෞතික දේවල් එක්ක හිත පස්සෙන් යන දුවන ගතිය ටික ටික අර මේ කය වචන සංවර වීමත් එක්කම කාම් ඩවුන් වීමක් සිද්ධ වෙනවා. ඔන්න ඒකත් එක්ක අපිට පුළුවන් හිතේ තියෙන දුවන ගතිය අඩු කරගෙන අපිට පුළුවන් ඒකත් එක්ක තව ටිකක් මේ සිතුවිලි මට්ටමට එන්න. එතකොට මේ සීලයත් යම්කිසි මට්ටමකට අපිට උදව් වෙනවා. දැන් ගොඩක් දෙනෙක් කියනවා මේ භාවනා කරන්න සීලය අවශ්‍ය නැහැ කියලා කිව්වට භාවනාවෙන් සීලයට යම්කිසි උදව්වක් වෙනවා. ඒ වගේම සීලෙන් භාවනාවටත් උදව් වෙනවා. දැන් මේක තව විදියකින් පෙන්වලා දෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවයි සීලයයි එකට බැඳිලා තියෙනවා කියලා. කෙනෙක් ප්‍රඥාවන්ත නැත්නම් එයාට සීල් රකින්න බෑ. සීලයක් නැත්නම් එයාට ප්‍රඥාවන්ත වෙන්න බෑ. සීලයක් රකින්න නම් එයා ප්‍රඥාවන්ත වෙලා එයා දැනගෙන තියෙන්න ඕනේ මේකෙන් මොකක්ද වෙන්නේ කියලා. ඒ වගේම ප්‍රඥාවන්ත වෙන්න නම් එයාට සීලයකින් උදව් වෙනවා. සීලයකින් කය වචන දෙක සංවර කරගන්න ඒක ප්‍රඥාව වැඩි කිරීමට උදව් වෙනවා. අන්න ඕක තමයි දෙක අතර බැඳීමක් තියෙනවා. ඔන්න ඒ විදිහට සීලයකින් යම්කිසි ප්‍රමාණයකට උදව් වීමක් ආවට පස්සේ ඒක පස්සෙම කියන්න ඕනේ සීලයයි ප්‍රඥාවයි දෙක එකට එක එක එකට එති එති යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අර කියනවනේ සීලය මේ භාවනා කරන්න මෙච්චර සීලයක් රකින්න ඕන සමාදන් වෙලා ඉන්න ඕන එහෙම කියලා එකක් නෙවෙයි. භාවනාවක් කරන්න පටන් ගන්නකොට සීලයක් නොතිබෙන්න පුළුවන්. ඒ වුණාට ඒක කරගෙන යනකොට සීලයක් යම් කිසි මට්ටමකට හැදෙනවා. ඒ කියන්නේ භාවනාව වැඩෙනවා නම් ඒකත් එක්කම දන්නේම නැතුව අපේ හික්මීමක් කය වචන දෙකේ හික්මීමක් ඇති වෙනවාමයි. ඒ වගේම එහෙම කය වචන දෙකේ හික්මීමක් ඇතිවීම සමගම භාවනාවටත් යම් කිසි උදව්වක් සිද්ධ වෙනවා අනිත් පැත්තෙන්. ඔන්න ඔය විදිහට මුලින් පටන් ගත්ත දාණයෙන් පටන් ගෙන ඔන්න සීලයටත් එනවා. දැන් සීලයෙන්ුත් උදව් වෙනවා භාවනාවක් කරන්න. මොකද්ද භාවනාවක් කියන්නේ? මෙන්න මේ මොහොතේ සිද්ධ වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. මෙන්න මේ මොහොතේ සිද්ධ වෙන දේ දිහා බලන් ඉන්නකොට මමත් එක්ක මම ඉන්නකොට මේ වෙලාවේ මම මොකද්ද වෙන්නේ කියලා. මේ වෙලාවේ සිද්ධ වෙන දේවල් දිහා බලන් ඉන්නකොට ඒවයේ තියෙන බැඳීම් වල කොච්චර ප්‍රමාණයකට මම බැඳිලා ඉන්නවද? කොයි වගේ බැඳීම් දුර්වලද? කොයි වගේ ඒවා ලේසියෙන්ම කඩන්න පුළුවන්ද කියලා ඔන්නම තේරුම් ගන්න පුළුවන්. තේරුම් අරගෙන මේ බැඳීම් වල ඒ වගේ මේ බැඳීම් වල තියෙන බැඳීම් නිසා මම කොච්චර විඳවනවද, මේ වයින් යම්කිසි සතුටක් ලැබෙනවා, ඒ ලැබෙන සතුට සාපේක්ෂව මම කොච්චර මේ බැඳීම් රැකගන්න, අලුතෙන් මේ ඊට වඩා හොඳ බැඳීම් ඇති කරගන්න මම කොච්චර මහන්සි වෙනවද, ඒ මහන්සි වීම කොච්චර දරුණුද, ඒ වගේම ඒ සඳහා මම කොච්චර දේවල් කැප කරනවද කියලා බැලුවහම ඔන්න යාට මේ සිහියෙන් ඉන්න කෙනාට තේරෙනවා අනේ විස්තර ටික මේ බැඳීම් වල තියෙන වටිනාකම ඒවයි තියෙන වටිනාකමට මහන්සි වෙන ප්‍රමාණය බැලුවාම එයාටම තේරුම් ගන්න පුළුවන් මේ බැඳීම් තවදුරටත් පවත්වාගෙන යෑම හොඳයිද ඒ වගේම ඒ පවත්වා ගැනීමෙන් මට හොඳක්ද වෙන්නේ කියන එක Tamanටම තේරෙනවා. එතකොට අන්නර පිළිවෙලට තමයි ඇවිල්ලා තියෙන්නේ. මුලින් අර භෞතික දේවලින් පටන්ගෙන සීලයෙන් පටන්ගෙන ඔන්න ප්‍රඥාවට එනකොට අර ටික ටික හේමක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔහොම තේරුම් යනකොට මේ බැඳීම් වල වටිනාකම තේරුම් යනකොට අන්න ඒ කෙනාට මේ බැඳීම් එක ඉන්න බැරි අවස්ථාවක් වෙනවා. අපි කියන මෙන්න මේ භාවනාවට දානයට සීලයට භාවනාවට එන්න කෙනෙක් ගෙදර ගිහියෙක් විදියට ඉන්න ගමන් කියමු. අන්න ඉඳලා මෙහෙම කාලයක් මේ දේ කරගෙන යනකොට එයාට මේ ගෙදර ඉන්න බැරි වෙන මට්ටමට එන්න පුළුවන්. ගෙදර ඉඳන් මේ කරන දේවල් භෞතික දේවල් දේවල් පස්සේ යන දේවල් සමාජයේ සාමාන්‍ය සමාජයේ මිනිස්සු කරන දේවල් වල දැල්වෙවහම ඒවත් එක්ක තියෙන බැඳීම දන්නේම නැතුව අඩු වෙලා යන්න පුළුවන්. ඔන්නම අඩු වෙලා යනකොට එයාට මේ වයින් වෙන්වීමක් අවශ්‍ය වෙනවා. ඒක මේ කවුරුවත් කියනවටවත් මේ සිවුර දැකලා සිවුරට ආසාවෙන් හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි මේ සීලයක් ගැන අහලා සීලයට කැමැත්තෙන් හරි තව මොකක් හරි වෙන පිටින් පේන දෙයක් දිහා නෙවෙයි මේ සමාජයේ ඉන්නකොට සමාජයේ වටපිටාවේ තියෙන බන්ධනයන්ගෙන් තේරුම් අරගෙන ඒ බන්ධනවල වටිනාකමක් නැහැ කියන එක තමන්ම තේරුම් අරගෙන ඔන්න එයාට ඒකෙන් එක්කම්ම ඒ බන්ධනවලින් වෙන්වීම සඳහා හිතක් එන්න පුළුවන්. ඔන්න ඔය හිතක් ආපු වෙලාවට තමයි ගොඩාක්ම දරුණු විදියට ගැටෙන්නේ. ඒ කියන්නේ දැන් ඒ වෙලාවේදී එයා ඉන්නේ සමාජයේ මේ හැම දේවල්ම මේ එකම මේ ගොඩක් භෞතික දේවල් ඒ කියන්නේ කාමයන්ට වෙන් වෙච්ච දේවල් වටිනවා කියන සමාජයකනේ ඉන්නේ. එහෙම ඉන්න අතරේ ඒ මිනිස්සු අතරින් තේරුණොත් මම මේකෙන් ඉන්න එක වැඩක් නැහැ කියලා එකෙන් ගැලවෙන්න හදනකොට ඒ සමාජයේ ඉන්න මිනිස්සු තමයි ගොඩාක් වෙලාවට මෙයාට උදලු දාන්නේ. මේක වැරදි මේ අපිත් එක්කම ඉන්න කියලා කොහොම හරි අල්ල ගන්න බලනවා. ඒ වෙනුවට මෙයාගේ හිත තියෙන්නේ කොහොම හරි මේ වයින් වෙන් වෙන්න. එතකොට ලොකු ගැටීමක් ඇති වෙනවා ඒ දෙගොල්ලෝ අතර. කොහොම හරි ගැටීමක් ඇති වෙලා හරි මේ මෙයා කැමති වෙලා මේ සමාජයෙන් වෙන් වෙලා ආරණ්‍යයකට කැලේකට ආවා කියමු. ඔන්න ඒ අවස්ථාවේ ආවට පස්සේ මෙයාට මේ ඊට වඩා අමාරු ඊළඟට අර කලින් විඳපු කම් සැප තියෙනෝනේ. අර භෞතික දේවල් වලින් අතහැරියට ඒ වුණාට ඒව ගැන තියෙන මතකයන් තියෙනෝනේ. ඒ මතකයන් අතහරින එක ඊට වඩා ගොඩාක් අමාරුයි. ඒක ඊට වඩා ලොකු මහන්සියක් වෙන්න වෙනවා අරකට. අර භෞතික දේවල් නම් අපිට තේරෙනවා. දැන් යාට හොඳටම ප්‍රැක්ටිකලි දැනিলা නේ ඇවිල්ලා තියෙන්නේ. මේ කාමයන් එක්ක හිටියා මේ භෞතික දේවල් අල්ලගෙන ඉන්න තරමට මට මෙහෙම කරදර විඳින්න වෙනවා කියලා හොඳටම තේරිලා ආවට පස්සේ මේක ඇතුලේ ඉන්නකොට තේරෙනවා මේක ඇතුලේ අර විදියට රස විඳින්න බෑ, ලස්සනට රූප බලන්න බෑ, සද්ද අහන්න බෑ, හොඳට කෑම හම්බ වෙන්නේ නැහැ, රස දේවල් හම්බ වෙන්නේ නැහැ, ඊළාට පහස ලැබෙන්නේ නැහැ, ඔන්න ඔවල් නැති වෙනකොට අර ඒ දේවල් වලින් තියෙන ඒවට තියෙන දරා බැඳීම් ඇති කරගන්න තියෙන හැකියාව නැති වෙනකොට මේ හිත ඇතුලේ අනිත් පැත්තෙන් ගොජ දාන්න ගන්නවා. එක පැත්තකින් වහනකොට ඇරලා තියෙන හිත විතරයිනේ. ඔන්න ඒ ඇරලා තියෙන මාර්ගය ඔස්සේ දුවන්න ගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? අර භාවනාවක් කරන්න කියලා ඉඳගත්තත් ලේසි නෑ. මතක් වෙලා එන්නේ කමටහනට හිත යන්නේ නෑ. ඒ වුණාට මතක් වෙලා එනවා අර කලින් විඳපු කම්සප ගැන. ඉතින් මෙන්න මේක දරා ගැනීම සඳහා ලේසි සාමාන්‍ය කෙනෙකුට මේක කරගන්න බෑ. මෙන්න මේක දරා ගැනීම සඳහා ඒ වගේම වීරයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් තව විදියකින් බැලුවම සූර මට්ටමට එන්න ඕන මේක දරා ගැනීම සඳහා. දැන් මේ විදියට අර ලෝකෙම අතහැරලා එක දෙයකට හිත යොමු කරනකොට අර කලින් අල්ලගෙන හිටපු ලෝකේ කලින් මට්ටම අල්ලගත්තු තරමට තමයි යාට වේදනාව ඇති වෙන්නේ. කලින් චූටියට අල්ලගෙන තිබුණා නම් එච්චර ප්‍රශ්නයක් නෑ. කලින් ලොකුවට හම්බ කරලා ලොකු මමෙක් හදාගෙන ලොකු ස්ටේටස් එකක් හදාගෙන හිටපු කෙනාට ඒව අතහැරලා ඇවිල්ලා මේ කමටහනකට හිත දැම්මහම ඒක ලේසි වෙන්නේ. ඊට පස්සේ ඒකෙන් දෙන මේ පුෂ් එක ඒකෙන් දෙන බලපෑම ලේසි වෙන්නේ අතහරින්න. ඒතකොට ඉතින් අර හිත කමටහනකට හිත දාන්න මොකද්ද වෙන්නේ? මතක් වෙලා එනවා කලින් විඳපු කම්සබ්බ තමයි මතක් වෙලා එන්නේ. ඔන්න ඒ අවස්ථාවේදී ආට පුළුවන් කොහොම හරි මේකත් දරාගෙන ඉන්න. කලින් ලෝකයක් හතහැරලා මේක අල්ලගත්තා. ඒකත් එක්ක ඊළඟට හරි අමාරුයි ජීවත් වෙන්න. එන්නේ එතකොට අර ලෝකේ අතහරින්න වීරයෙක් වෙනවා. ලෝකේ අතහැරලා මේ දෙයක් අල්ලගන්න ඉස්සෙල්ලාම සූරයෙක් වෙන්න ඕන. ඊළඟට ඒ අල්ලගත්තු දෙයත් යම්කිසි දරතක පරිලහ කරදරෙන්න පුළුවන්. මේකම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන චූල ශුන්්‍යත සූත්‍රයේ. අපි මේ ලෝකයක් දේවල් අතහැරලා ආරණ්‍යකට ආවට පස්සේ ලෝකයකින් තියෙන ප්‍රශ්න නෑ අපිට. ගෙදර දොරවල් අඹදරුවන්ගෙන් රස්සාවෙන් එහෙම නැත්නම් වටපිට අල්ලගත්තු දේවල්ෙන් තියෙන බැඳීම් ප්‍රශ්න ඔක්කොම අතහැරිලා තියෙන්නේ. ඒ වෙනුවට මේ ආරණ්‍ය ඇතුළේ යම්කිසි ප්‍රශ්න තියෙනවා. වෙලාවට වත්පිළිවෙත් කරන්න ඕන, දානි ගන්න හම්බ වෙන එක කාලයකදී විතරයි. ඊළාට තව තව දේවල් කරන්න හම්බ වෙනවා. අන්න එතකොට අන්න ඒක ඇතුලේ ගැටීම් ඇති වෙනවා. ඒක ඇතුලේ ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට ඒ තියෙන ප්‍රශ්න බැලුවාම අර ලෝකෙත් එක්ක තියෙන ප්‍රශ්න වලට සාපේක්ෂව මේක යම්කිසි ගොඩාක් අඩු මට්ටමකට ප්‍රශ්න තියෙන්නේ. එතකොට අර ඒ දෙවනි මට්ටමේදී ප්‍රශ්න දරාගෙන ඉන්න නම් එයාට යම්කිසි හැකියාවක් තියෙන්න ඕන. එහෙම නැති කෙනා මොකද වෙන්නේ? අර මීට වඩා හොඳයි ආයි ගෙදර ගියා නම් කියලා ඔන්න එයා ආයිත් හැරිලා ගෙදර යනවා. ඒ වෙනුවට මෙයාට දරාගෙන ඉන්නේ හැකියාවක් තියෙනවා නම් අන්න එයා සූරයෙක් විදියට ගෙදරින් එළියට බැස්සා. ගෙදරින් එළියට බැස්සුවට පස්සේ වෙන්න විඳින්න තියෙන දේවල් දරාගෙන ඉන්න නම් එයා වීරයෙක් වෙන්න ඕන. ඒ ඇතුළට ආරණ්‍යයකට ආවට පස්සේ විඳින්න තියෙන දේවල් දරා ගන්න නම් ඒක අපි ලොකු බලාපොරොත්තු තියාගෙනනේ ගෙදරින් එළියට බහින්න. ඒ බලාපොරොත්තු සමහරට නැත්තරම නැති වෙන්න පුළුවන්. එතකොට ඒ දරාගෙන ඉන්න නම් වීරයෙක් වෙන්න ඕන. ඒ වගේම ඊට පස්සේ මේ ඒ අල්ලගත්තු දෙත් ආරණ්‍යෙත් අතහැරලා තමන්ගේ කයට හිත දාන්න. ඒ වගේම කය මුළු කයම අතහැරලා හුස්මට වගේ එක තැනකට හිත දාන්න. එහෙම එම පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන එහෙම එහෙම පිළිවෙලට ඉස්සරහට යන්න නම් ඔන්න යා සූරයෙක් වෙලා වීරයෙක් වෙලා ධීරයෙක් වෙන මට්ටමට එන්න ඕන. මේක අර පිළිවෙලට ටික ටික අතහැරීමක් තමයි මේකෙදිත් වෙන්නේ. ඕකම තමයි අර එක එක මට්ටම් වලින් අත්හැරීමක්, එක එක විදියට අත්හැරීමක් තමයි. එහෙම නැත්නම් තව විදියකින් කියනවනම් එක එක විදියට මේ බන්ධන කඩාගෙන කඩාගෙන යෑමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඕකෙදි එක අවස්ථාවක් තමයි මේ ගෙදරින් එළියට බහින අවස්ථාව කියන එක අපි ගමු. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා පැවිද්දෙකුගේ ජීවිතයේ තියෙන වටිනා අවස්ථා හතරක් තියෙනවා කියලා. වැඩියෙන්ම කෙලස් කැපෙන මුලින් පළවෙනි පාරට වැඩියෙන්ම කෙලස් කැපෙන අවස්ථාව විදිහට පෙන්වලා දෙන්නේ මේ ගෙදරින් එළියට බහින අවස්ථාව. එහෙම නැත්නම් නෙක්ඛම්මය සිද්ධ වෙන අවස්ථාව කියලා. ඊළඟ දෙවෙනි අවස්ථාව විදිහට සලකනවා පැවිදි වෙන අවස්ථාව. දැන් ගෙදරින් එළියට බැස්සත් තව කෙනෙකුට පැවිදි වෙන්නේ නැතුව ගිහියෙක් විදිහට මේ හිටියොත් සමහරට කාලයක් යනකොට එයාට ගෙදර ආයෙත් හැරිලා ගෙදර යන්න තියෙන හැකියාව වැඩි. එහෙම හිතෙන්න හැකියාව වැඩි නේ. එතන පැවිදි වෙනකොට අන්න දෙවෙනි අවස්ථාවේදීත් ලොකු කෙලෙස් ප්‍රමාණයක් කැපිලා තියෙනවා. ඊළඟ තුන්වෙනි අවස්ථාවේදීට සලකන්නේ උපසම්පදාවක් හරිම නායකකමක් හම්බ වෙන ඒවා නෙවෙයි. තුන්වෙනි අවස්ථාවේ විදියට ලොකුවට කෙලෙස් කැපෙන විදියට සලකන්නේ මේ සෝවාන් වෙන අවස්ථාව. සෝවාන් වෙන අවස්ථාවේදී මේ මමයාට ලොකු තට්ටුවක් වෙනවා. මමයා වෙවුලලා ගිහිල්ලා ගියපු අවස්ථාවක් තමයි සෝවාන් වෙන්නේ. එතකොටත් මේ ලොකු කෙලෙස් ප්‍රමාණයක් කැපෙනවා. එලට අවසාන වතාවට හතරවෙනි මට්ටමේදී සම්පූර්ණ කෙලස් ටික විනාශ වෙන්නේ රහත් වෙන අවස්ථාවේදී. එතන මේ කෙලස් කැපීමේ මාර්ගයේ ප්‍රධාන අවස්ථා හතරකට වෙන් කළ පෙන්වොත් එයින් පළවෙනි ප්‍රධානම අවස්ථාව තමයි මේ ගෙදරින් එළියට බහින අවස්ථාව. ඒ අවස්ථාව හොඳ ශක්තිමත් හිතක් තියෙන්න ඕන මේ එළියට බහින වැඩේ හරියට. ආයෙත් එළියට බහින්නේ ආයි කවදාකවත් ගෙදර නොයන මට්ටමෙන් හිත හදාගෙන එන්න නම් එයාට ලොකු කැපකිරීම් ගොඩක් කරන්න වෙනවා. මොකද මේ ලෝකේ ඉපදුන දවසේ ඉඳලා දන්න දවසේ ඉඳලා තමන්ගේ වැඩිහිටියෝ දෙමව්පියෝ ඊළඟ සමාජෙන් හැමෝම කියන්නේ මේක හොඳයි කියලානේ. ගිහි ගෙදර ඉඳගෙන මේ පිනවන එක හොඳ වැඩක් කියලා තමයි කියන්නේ. ඒ වගේම පොඩි කාලේ ඉඳලා අපිට ඔක්කොම උගන්වන්න මේ වැඩි වැඩියෙන් පිනවන්න විදිනේ හොයලා දෙන්න. ඊළඟ විද්‍යාවෙන් ගත්තත් සමාජයෙන් ගත්තත් ඊළඟ වටපිට ඔන්න හැමෝම පෙන්නලා දෙන්නේ මේ වැඩි වැඩියෙන් පිනවන්න තියෙන අවස්ථාවල් වැඩි කරගන්න තියෙන විදිය. ඉතින් එහෙම කියන සමාජයක ඉඳලා ඒක හොඳ නෑ මේක තමයි හොඳ කියලා කැලේකට යන්න ගත්තාම ඒ කෙනාට ලොකු ශක්තියක් තියෙනවනේ මේ මේ නෙක්කම් මේ සඳහා. ඒ වෙලාව තමයි මේ කෙලස් බිඳීම අතරින් පළවෙනි හොඳම අවස්ථාවක් වෙන්නේ මේක. ඇත්තේ මේ සඳහාත් බුදුරජාණන් වහන්සේ වුණත් බෝධිසත්ත්ව කාලේ ලේසියෙන් මේක කරලා තියෙන ලේසියම විදියකට නෙවෙයි. බෝසතාණන් වහන්සේ මේ සඳහා නෙක්ඛම් මේ සඳහා වෙනම පාරමිතාවකුත් තියෙනවා. නෙක්ඛම්ම පාරමිතාව කියලා දස පාරමිතා අතරින් පාරමිතාවකුත් තියෙනවනේ. වෙන්වීම කියන එක ලේසි වැඩක් නෙවෙයි. කියන්නේ මේ කාමයන්ගෙන් වෙන්වීම සාමාන්‍ය කෙනෙකුට මේවත් එක්ක තියෙන බැඳීම ගලව ගන්න එක සාමාන්‍ය කෙනෙකුට ලේසි නෑ. තේකෙනස තමයි මෙහෙම දස පාරමිතා අතරිනුත් එකක් විදිහට නෙක්ඛම් මේ පෙන්වන්නේ. අපි ගොඩක් දෙනෙක් දන්නවා ඇති බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ අර පළවෙනි මුලින්ම නෙක්ඛම්ම පාරමිතාව පුරනකොට අර මකා දේව රජුරෝ විදියට ඉඳෙද්දි අවුරුදු 84,000ක් කොහෙද රාජ්‍ය කළා. මේ කෙස් ගහක් ඉදිච්ච කෙස් ගස් එකක් දැක්කට පස්සේ යා ඒ ඔක්කොම තියෙන දේවල් අත්හැරලා දාලා යා පැවිදි වෙන්න යනවා. අපි සාමාන්‍ය මිනිස්සේ බැලුවහම ඒ රාජ්‍ය සැප අතහැරලා යන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා බලමු. අපිට තියෙන කොච්චර රජෙකුට තියෙන සැපත් එක බැලුවාම අපිට තියෙන මොනවද කියලා බලමු. අර ඊට සාපේක්ෂව ගොඩාක් අඩු සැප ප්‍රමාණයක්නේ අපි තියෙන්නේ. දැන් රජෙක් ගත්තාම යාට කිසිම දෙයක් නොකරුණත් හොඳට සැප විඳගෙන ඉන්න පුළුවන්. ඒ වෙනුවට අපි කොච්චර කඹරනවද සැප විඳින්න. රස්සාවල් කරන්න ඕන, තව තව දේවල් මේන්ටේන් කරන්න ඕන, ඒවා හම්බ කරන්න කොච්චර මහන්සි වෙලා තියෙනවද. දැන් රජෙක් නම් ඉපදෙනකොටම එයාගේ රජ පරම්පරාවෙන් එයාට ගොඩක් දේවල් ලැබිලා තියෙන්නේ. එයාට රස්සාවක් කරන්න හැම කිසිම දෙයක් මහන්සි වෙන්න ඕනමාවක් නැහැනේ. එයාට පරම්පරා ගානකට හොඳට හම්බ දේවල් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ ලැබිලා තියෙන දේවලුත් අතහරින්න පුළුවන් කියලා මේවා මේ කම්සප අතහරිනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒකට කොච්චර කැපකිරීමක් එයාට කරන්න පුළුවන් වෙනවද. ඊළාට බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ මේ ඔටුනු පළන් හිසදන් මේ ඔටුනු පළන් මේ රාජ්‍ය දන් දීපු වාර ගාන බැලුවත් ඒක ගණන් කරන්න බැරි තරම් වාර ගානක් රාජ්‍ය අතහැරලා ඇවිල්ලා තියෙනවානේ කියනවා. ඉතින් මේකත් නෙක්ඛම්මේ කියන තව එක විදියක් තමයි. ඒ වගේම අපි බැලුවොත් නේ දැන් මේ නෙක්ඛම්මයත් එක එක මට්ටම් වලින් තමයි මේ බෝසත්ත්වයන් වහන්සේගෙත් එක එක මට්ටම් වලින් තියලා තියෙනවා. මෙන්න මේ විදිහට රාජ්‍ය තියෙන භෞතික දේවල් දන් දීම එක මට්ටමක නෙක්ඛම්මයක්. ඊළඟට ඊට පස්සේ මට්ටමට යනකොට තමන්ගේ අඹ දරුවන් වගේ ශරීර අවයව දෙනකොට නෙක්ඛම්මේ තවත් අවස්ථාවක්. එතකොට තියෙන්නේ අර ශරීර අවයවයට එහෙම නැත්නම් අඹ දරුවන්ට තියෙන බැඳීම තවත් මට්ටමකින් කඩා දැමීම. ඒක අර භෞතික දේවල් එක බැඳීම කඩා දානවට වඩා ටිකක් තවත් ටිකක් අමාරු. ඊළඟ මට්ටමේ නෙක්ඛම්මේ තමයි තවත් කෙනෙකුගේ යහපත සඳහා තමන්ගේ ජීවිතේම දන් දෙන්න පුළුවන් කියා. එතකොට මේ මමයාට තියෙන බැඳීම තවත් විදියකින් කඩා දැමීමක් නේ. ඒකත් අර පාරමිතාවෙම තව එක අවස්ථාවක්. ඔන්න ඔය විදිහට මේ නෙක්ඛම්ම පාරමිතාවත් එක එක මට්ටම් වලින් තියෙනවා. ඒ වගේම අපි කතා කරන මේ අපි කියමු මේ දන් දෙන අවස්ථාවේ දාන පාරමිතාව ගත්තත් දැන් මුලින්ම බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාවේදී හොඳටම සලකන්නේ මේ කවුද දන් දෙන කෙනා නම මට එකපාරට මතක් වෙන්නේ වෙසන්තර රජුරනේ. ඒ වෙසන්තර රජුරන්ට හිටියලු මේ හොඳ ඉල්ලන දේ දෙන අර ගොන් අලියෙක් හිටියලු. ඒ වගේම ඉල්ලන දේ දෙන කප්රුකක් තිබුණා. කප්රුක එකක් නෙවෙයි තව වැඩි ගානක්ද කොහෙද. ඉතින් ඒ වෙලාවේදී මේ වෙසන්තර රජුරන්ට දන් දෙන එක නම් ප්‍රධානම අවශ්‍යතාවය. දැන් යාට තිබුණානේ මේ ඉල්ලන දේවල් දෙන ගහකුත් තියෙනවා අලියෙකුත් ඉන්නවා. හැමෝටම මේ ඒ වගේ ඉල්ල හැමෝටම බෙද බෙද හිටියනම් දන් දීම ගොඩාක් වැඩිපුර කරන්න පුළුවන්. දන් දෙන එක නම් යාට කරන්න උවමනාව තියෙන ඒ වෙලාවේදී වෙසන්තර රජුරන්ට තියෙන අර වයින් අරගෙන මිනිසුන්ට දෙන එක. ඉතින් ඒක වැඩිපුර දෙන්න පුළුවන්. ඒ උනට ඇත්තටම වෙසන්තර රජුර කරේ මොකද්ද? ඒ දන් මේ ඉල්ලන දේ දෙන කප්රුකත් අතහැරලා දාලා අර ගොන් අලියත් අතහැරලා දාලා ඒ ඔක්කොම අතහැරලා කැලේට ගියේ. ඉතින් කැලේට යනකොට අනිවාර්යයෙන් අර පරණ පුරුද්දට මේ එයාගේ මන්ත්‍රී දේවී දරුවෝ දෙන්නත් කොහොම හරි ඒ පස්සෙන් එල්ලිලා ගියා. අන්තිමට මේ ඒ වයිනුත් බැඳීම අඩු කරගන්න මෙයා කරේ මොකද්ද? මේ ළමයි දෙන්නත් මන්ත්‍රී දේවියත් දන් දුන්නා. එතකොට උනේ මොකද්ද මේ? හරි ඒවත් එක්ක තියෙන බැඳීම අඩු කරලා දෙමීම තමයි උනේ. ඉතින් අන්තිමටම බුදු වෙන අවස්ථාවේදී බැලුවා මේ දේවිය එක්කගෙන ගියත් ඊටත් වඩා වදයක් කියලා කියන්නෙම නැතුව හොරෙන්ම පැනලා ගියා. ඒ අවස්ථාවද තරණ එක්කම් මේ තව අවස්ථාව. තෝකම තමයි මේ අපිටත් බුදුරජාණන් වහන්ස පෙන්නල දෙන්න බැඳීම් ටික ටික අඩු කර ගැනීමට. ඒක එක පාට එක රැයින් කරන එලිවෙන හීනයක් වෙන්න ඇතුව එක එක මට්ටන් වලින් අපිට බැඳීම් අඩු කරගන්න පුළ. අන්න ඒ ගැන සිහියෙන් ඉන්න කෙනෙකුට මේ මං මොන වගේ දේවල් එක්ක බැඳීම් ඇති කරගෙන ද කියලා සිහියෙන් ඉන්න කෙනෙකුට පුළුවන් ඒ තමන්ගේ බැඳීම් එක එක මට්ටන් වටිනාකම තේරුම් ගන්න. දැන් මට මතකයි මම පැවිදි වෙන්න එන අවස්ථාවේදී අත්හරින්න හදනකොට සමහර දේවල් කෝටි ගණන් ලක්ෂ ගණන් වටින දේවල් අත්හැරියද කියලාවත් මතක නැහැ. ඒ වුණාට සමහර වෙලාවට අත්හරින්න හිතනකොට ගොඩක් කියන්නේ පොඩි කාලේ මොකක් හරි හම්බ වෙච්ච දෙයක්. එහෙම නැත්නම් කාගෙන් හරි ලැබිච්ච චූටි ප්‍රසන්ට් එකක් තැන්ක් යූ කාඩ් එකක්. එහෙම නැත්නම් ලස්සනට එකතු කර මේ වෝල් පේපර් එකක් වගේ දේවල්. ඔව අතහරින්න ගියහම ඒක අර ඒක මතක් වෙනව මේ දේ අතහරිනවද නැද්ද කියලා. ඊට වඩා අර කෝටි ගණන් වටින දෙයක් අතහරින එක මතකවත් නැහැ. එහෙම එකක් අතහැරියද කියලාවත් මතක නැහැ. අර රුපියල් වලින් වටිනාකමක් නැති දේවල් තියෙනවා. ඒවා ඊට වඩා හිතෙන් අමුතු විදිහට බැඳිලා තියෙන්නේ. ඒ බැඳීම මෙහෙම දෙයක් මේ ඒ දේ තියෙනකන් දන්නේ නැහැ මම මෙච්චර මේ දේවල්ට බැඳිලා ඉන්නවාද කියලා. ඒ දේ අතහරින්න වෙන වෙලාවෙ දැනෙනවා. අම්මේ ලොකුවට බැඳිලා ඉන්නේ මොන වගේ දේවල්ද? පොඩි කාලේ ගත්ත ෆොටෝ එකක් වගේ දෙයක්. එලාට මොකක් හරි පෑනක් වගේ දෙයක්. අන්න ඒවට නිකන් අමුතු විදියට බැඳිලා තියෙනවා. ඒ බැඳීම අර කිසිම මේ අර රුපියල් වලින් මනින්න බෑ කවදාවත්. ඒනට ඒ දේවල්ට අමුතු බැඳීමක් තියෙනවා අපේ හිතේ. දැන් ඔයගොල්ලන්ටත් මේ බණ අහන අයටත් තමන්ගේ දෙයක් මොකක් හරි අතහරින්න වෙන වෙලාවෙදි තේරුම් ගන්න පුළුවන් මම මෙන්න මේවට කොච්චර බැඳිලාද ඉන්නේ කියලා. ඒ අනේ අත්හැරීමේදී තමයි තේරෙන්නේ බැඳීම කොච්චර මට්ටමකද දරුණු විදියටද ඉන්නේ කියලා. ඉතින් අපි ඔය කරන්නේ ගොඩක් වෙලාවට දැන් මේ පිංකම් කරන අය සිල් ගන්න අයට ගොඩක් වෙලා තියෙන්නේ අර එක දෙයක් අත්හරිනවා. අත්හරින භෞතික දෙයක් අත්හරිනවා. ඒ අත්හරින දෙයට සාපේක්ෂව ඊට වඩා ලොකු බැඳීමක් ඇති කරගන්නවා මමයත් එක්ක. මේ දන් දෙන මමයක් අල්ලගන්නවා. සිල් රකින්න මමයක් අල්ලගන්නවා ඊට වඩා ලොකුවට. ඒ අල්ලගන්න එක අතහරින එක ඊට වඩා ගොඩක් අමාරු වෙනවා ඊළඟට. ඉතින් ඒක තමයි ලොකුම ප්‍රශ්න වෙන්නේ. ඒ වෙනුවෙන් දෙයක් අතහරිනකොට එකක් අතහරින්නේ තව එකක් අල්ලගන්න තමයි අපි ඉනිමගක නගිනකොට යටපඩිය අතහරිනකොට උඩ එක අල්ලගන්න වෙනවා. හැබැයි ඒක අල්ලගන්නේ මොකටද කියලා තමන් තේරුම් අරගෙන තමයි අතහරින්න වෙන්නේ. ඒක දෙවෙනි එක අල්ලගන්න ඕනේ. නැතුව දැන් ඒක හොඳටම තදින් අල්ලගත්තොත් අර යට එක අතහැරපු එකේ වටිනාකමක් නැතර නැති වෙන්න පුළුවන්. එකක් යට එක අතහැරලා උඩ එක අල්ලගන්නකොට මම මේක අල්ලගන්නේ යට එක අතහැරීම සඳහා කියලා දැනගෙන කරනවනම් ඊට පස්සේ දවසක තේරුම් ගන්න පුළුවන් උඩ එකත් තව දවසක අතහැරින්න වෙනවා. එතකොට අන්න ඒක අතහැරින කලේසි. ඒ වෙනුවට අර මුකුත්ම දන්නේ නැතුව එකක් අතහැරිනවා අනිත් එක අල්ලගෙන හොඳටම අල්ලගත්තොත් අර දෙවෙනි එක අතහරින්න එන දවසක් වෙනකොට ඒක ගොඩාක් අමාරු වෙන්න පුළුවන්. ඒක ඊට වඩා ගොඩාක් තදින් අල්ලගෙන තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ බැඳීම් ඇති කරගන්න එක තමයි අපි වැඩියෙන් අද කතා කරේ. මේ බැඳීම් ඇති කරගත්තු බැඳීම් වලින් වෙන් වෙන්න නම් යම්කිසි එක එක පිළිවෙලකට මට්ටමකට එන්න පුළුවන්. ඒ චූටි චූටි බැඳීම් තේරුම් අරගෙන මුලින් මේ චූටි චූටි බැඳීම් කඩලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඒ චූටි චූටි බැඳීම් කඩලා දානකොට දැනෙනවා ඊට වඩා සියුම්. ඒ කියන්නේ ඕලාරිකව තදට දැනෙන්නේ නැති ගොඩක් සියුම් මට්ටමේ සිතුවිලි මට්ටමේ දැනීම් බැඳීම් තියෙන්න පුළුවන්. අන්න ඒ බැඳීම්නොත් ටික ටික කඩලා දානකොට ඊටත් වඩා සියුම් මට්ටමේ බැඳීම් තියෙන්න පුළුවන්. අන්න එහෙම එහෙම ටික ටික යනකොට මේ බැඳීම් වල තියෙන අවසාන බැම්ම තමයි මේ මමයත් එක්ක තියෙන බැම්ම කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒකට එන්න නම් මුලින් අර තියෙන ලොකු තදයට ලොකුවට පේන බැඳීම් ටික ටික අඩු කිරීමක් තමයි කරන්න. ඉතින් මේක අපි කරගෙන යන ප්‍රතිපදාවත් එක්ක බලමු. දැන් අපි මුලින්ම කරන්නේ මේ ඇඟට හිත දාලා මෙන්න මේ මොහොතට එනවා. මේ මොහොතට එනවා කියන්නේ අපි මේ ඒ වෙලාවේදී ලෝකයේත් එක්ක තියෙන සියලුම බැඳීම් නැති කරලා නැති වෙන. ඒ වෙලාවේ වටපිට තියෙන දේවල් කරගෙන හිටපු රස්සාවල් අර මේ ඔක්කොම අමතක කරලා තියෙනවා. තනන්නේ ඒවත් එක තියෙන බැඳීම එක මොහොතකට හරි අපි කඩලා දානවා. ලොකු කාලයකට නෙවෙයි මේ මොහොතේ ඇඟට හිත දාපු එක මොහොතේදී අර ලෝකයේත් එක තියෙන බැඳීම් කඩලා දැමීමක් තමයි කරලා තියෙන්නේ. ඒ වෙලාවේ අපි ලොකුවට වටිනාකම් දීපු හරි වටිනවා කියලාපු දේවල් ඔක්කොම අතහැරලා තියෙන. ඒවත් එක්ක තියෙන බැඳීම යම් කිසි කාල ප්‍රමාණයකට කඩල් දැමීම. එතකොට ඊට පස්සේ අපි ඒක කඩල් දැමීම සඳහා මොකක්ද අල්ලන්නේ? ඊට පස්සේ මේ ඇඟ කියන එක අල්ල ගන්න. එහෙම නැත්නම් හුස්ම කියන එක අල්ල ගන්න ඕනේ. හුස්ම තදින් අල්ලගෙන තියෙන මේ අර මුළු ලෝකෙම අතහරින්න. ඒ මුළු ලෝකෙම අතහරින්න හුස්ම අල්ලගත්තේ අරක අතහැරීම සඳහා කියලා තේරුම් ගත්තේ නැතොත් අන්න ඊළඟට හුස්ම අල්ලගෙන ඉන්න. ඒක අතහැර ගන්න බෑ ඊළඟට. දැන් එහෙම වුණාම වෙන්නේ මොකක්ද දන්නවද? අර හුස්ම අල්ලගෙන ඒක දිහා බලාගෙන ඉන්නකොට මේක සියුම් වෙලා යනවා. මේක අපි හිතුවට වඩා වෙනස් වෙන ඉක්මනට වෙනස් වෙනවා. අන්න ඊළඟට මේක දරාගෙන ඉන්න බැරි වෙනවා. අන්න ඒ වෙලාවේදී වෙන්නේ ආයිසරයක් හැරිලා මේ භාවනා කරන එක හරිනෑ කියලා ගෙදර යන එක. එහෙම නැත්නම් කමඨහන මාරු කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ වෙනුවට අපිට පුළුවන් අපි මේ කමඨහන අල්ලගත්තේ මුළු ලෝකයක් අතහැරීම සඳහායි කියලා තේරුම් අරගත්තා නම් එයාට පුළුවන් මේ කමඨහන තවත් එකක් විතරයි. අර ලෝකයක තියෙන බැඳීම නැති කරගන්න තමයි මේ කමඨහන අල්ලගත්තේ කියලා ඒක දැනගෙන අන්න කමඨහන දිහා හොඳට තදින් බැඳීගෙන ඉන්නවා, අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ අල්ලගත්තු එකෙත් වෙනස්කම් සිද්ධ වෙනකොට ඒකත් එක්ක සැලෙන්නේ නැහැ. يعني ඒ නොසැලී ඉන්න නම් එයා වීරයෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ එහෙම වෙනස් වෙලා ඒකත් නැත්තර නැති වෙනකොට ඊට සාපේක්ෂව ලෝකේ තියෙන හැම බැඳීමක්දම මේ විදියයි කියලා අර වැඩි එකක් අතහැරලා බැඳීම ඇති කරගත්තු කමඨහනත් අතහැරලා දාලා මුළු ලෝකෙම අතහැරෙන්න පුළුවන් නම් මුළු ලෝකෙම තියෙන බැඳීම් වලින් ගැලවෙන්න පුළුවන් නම් අන්න එයා ධීරයෙක් වෙනවා. ඉතින් මේක තමයි අර බැඳීම් නැති කර ගැනීම සඳහා යම්කිසි පිළිවෙලකට එන මාර්ගය. දැන් මේ සඳහා පොඩි උදාහරණයක් විදියට පෙන්නුවත් මේක ඇත්තරම මේ ගැලපෙනවද කියලා දන්නෙත් නැහැ. අපිට මතකයි පොඩි කාලේ රොබින් හුඩ් කතාව බලපු අය ඇති මං හිතන්නේ මෙතන බණ අහන පිරිස අතර වැඩි දෙනෙක්. රොබින් හුඩ් කියන්නේ අපි පොඩි කාලේ සැලකුවපු හොඳ වීරයෙක්නේ. ඒ කාලේ අපි හොඳ වීරයෙක් විදියට සැලකුවා. අපිට මතකයි පොඩි කාලේ අපි ටීවී එකේ රොබින් හුඩ් බැලුවේ. එහෙම බලනකොට ඒ කාලේ ඉංග්‍රීසියෙන් කතා කරනවා, සිංහලෙන් සබ්ටයිටල් යනවා රොබින් හුඩ්ගේ කියන දේවල් ගැන. ඒ කාලේ රොබින් හුඩ්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නම මතක නම් කෙනෙකුට, එයාගේ නම මැරියන් කියලා තමයි ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නම තියුනේ. ඉතින් රොබින් හුඩ් වගේම දක්ෂ කෙනෙක්නේ මැරියන් කියන්නේ. මැරියන්වත් හොඳට සටන් කරන හොඳට දක්ෂ කෙනෙක්. දැන් රොබින් හුඩ් මැරියන් යාළු කරගන්න කාලේදී ආ සූරයෙක් වෙන්න නැතිනේ. එහෙම නැත්තම් ඒ විදිහට කෙනෙක් යාළු වෙන්න බෑනේ. එතන සූරයෙක් වෙලා රොබින් හුඩ් මැරියන්ව යාළු කරගත්තා. එහෙම ඉඳලා ඊට පස්සේ මැරියන් එක්ක කතා කරනකොට අපිට සිංහලෙන් සබ්ටයිටල් දානකොට මැරියන් කියලා කිව්වට සිංහලෙන් ලියනකොට අපිට පේන්නේ මැරියන් කියලා කියනවා වගේනේ. එතන අපි පොඩි කාලේ ඔකට කතා කරේ මේ රොබින් හුඩ් වීරයෙක්ුණේ තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට මේ ප්‍රසිද්ධියේ මූණටම මේ මැරියන් කියලා කියන්න පුළුවන් නිසා තමයි රොබින් හුඩ් වීරයෙක්ුණේ කියලා. ඉතින් ඔන්න ඕකම තමයි අපිට මේකෙන් මේ කතාවෙන් කිව්වේ. දැන් අපි ලෝකෙම අතහැරලා හුස්මට පෙම් බඳිනවා, හුස්ම අල්ල ගන්නවා. නැත්තම් මේ මොහොත අල්ල ගන්නවා. ඒ සඳහා සූරයෙක් වෙන්න ඕන. ලෝකේ අතහැරලා ලෝකේ ඉන්න ඔක්කොම ගෑනු කට්ටිය අතහැරලා මැරියන්ව යාළු කරගන්න නම් රොබින් හුඩ් සූරයෙක්. ඉතින් ඒ වගේ තමයි අපිත් මේ ලෝකේම අතහැරලා මේ මොහොත හුස්ම අල්ල ගන්න. ඒ සඳහා අපේ සූරකමක් තියෙන්න ඕන. අනේ සූරයෙක් වුණා. ඊට පස්සේ මේ අල්ලගත්තු ගර්ල්ෆ්‍රෙන්ඩ්ට මැරියන් කියලා කියන්න පුළුවන් නම් ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් නම් අන්න එයා වීරයෙක් වෙනවා. ඉතින් රොබින් හුඩ් වීරයෙක් උනේ තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට මැරියන් කියලා මූණටම කියන්න පුළුවන් වුණාම. හරිද? අන්න ඒ වගේම තමයි මේ ලෝකෙම අතහැරලා අල්ලගත්තු හුස්ම වෙනස් වෙනවා. ඒක අපිට ඕන විදිහට පවත්ව ගන්න බෑ. ඊළඟට සිහිය වුණත් මේ හුස්ම දිහා බලන් ඉන්න සිහිය වුණත් දන්නේම නැතුව එයා කියන්නේ නැතුව එළියට පනිනවා. වෙන දේවල්ට අතීතයට අනාගතයට යනවා. අන්න සිහියත් අපි කොච්චර හොඳයි කියලා අල්ලගත්තත් අපි ගර්ල්ෆ්‍රෙන්ඩ් කරගත්තත් එයත් එහාට යනවා. එනතොට ඒක වෙනස් වෙන දිහා බලන් ඉන්න පුළුවන් නම් අර මේ රොබින් හුඩ් වගේ මැරියන් කියලා කියන්න පුළුවන් නම් එතකොට අපි වීරයෙක් වෙනවා. එතකොට සූරයෙකුත් නෙවෙයි, සූරකමත් අතහැරලා ඊටත් උඩට ගිහිල්ලා වීරයෙක් වෙලා තියෙනවා. ඉතින් ඔහම වීරයෙක් වුණාට දැන් රොබින් හුඩ් නම් වීරයෙක් විදියට මැරිලා ගියානේ. එයා ධීරයෙක් වෙන්න බැරි වුණා එයාට. මොකද එයා තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට මැරියන් මැරියන් කියලා කිව්වට එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ්ව අතහැර ගන්න බැරි වුණානේ. ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇත්තටම මැරෙන වෙලාවෙදී එයා ඒක එකත් එක්ක සැලුණානේ. ඒ විට විරුද්ධව සටන් කරන්න එයා සැලසුන මේ පෙළඹුණා. එතකොට රොබින් හුඩ්ට වීරයෙක් වුණාට එයාට ධීරයෙක් වෙන්න බැරි වුණා. මොකද එයා ඒ වීරයක් කියන මට්ටමේම නැවතිලා හිටියා. දැන් බුදුරජාණන් වහන්සේ අපිට මේ ආරාධනා කරන්නේ මේ සූරයෙක් වෙලත් වැඩක් නැහැ. ඊට එහා ගිහිලා වීරයෙක් වෙන්න. වීරයෙක් වෙලා විතරකුත් වැඩක් නැහැ. ධීරයෙක් වෙන්නත් ඕන. ධීරයෙක් වෙන්න කොහොමද? අර මුළු ලෝකෙම අතහැරලා මේ මොහොතේ යාළු කරගත්තා. ඊළාට මේ මොහොතේ යාළු කරගත්තු මේ මොහොතේ සිද්ධ වෙන වෙනස්කම් දකිනකොට ඒකත් දරාගෙන ඉන්න පුළුවන් වීරයෙක් වෙන්න ඕන. ඒ වගේම ඒ වීරයෙක් වෙලා විතරක් මදි. ඒ මොහොතේ වෙන සිද්ධ වෙන ක්‍රියාවලිය තේරුම් අරගෙන මේකත් අල්ලගෙන ඉඳීමේ ඇති වටිනාකමක් නැහැ කියලා තේරුම් අරගෙන අන්න ඒ කමටහනත් අතාරින්න පුළුවන්. ඒ වගේ මේ කමටහන මේ අපිට පාඩම විදියට තේරුම් අරගෙන ඒක අවවාදයේ විදියට තේරුම් අරගෙන ඒ වගේ මුළු ලෝකෙම අතහරින්න පුළුවන්. මේ මමයත් අතහරින්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ කතා කරපු විදියට මේවත් එක්ක තියෙන බැඳීම නැති කරගන්න පුළුවන්. මමයත් එක්ක මුළු ලෝකයත් එක්කම තියෙන බැඳීම නැති කරගන්න පුළුවන් නම් අන්න එයා තමයි ධීරයෙක් වෙන්නේ. ඉතින් අන්න මේ ධීරයෙක් වීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ආරාධනා කරන්නේ. මේක ධීරයෙක් වෙන්න එක එක මට්ටම් වලින් තමයි සිද්ධ වෙන්නේ. මුලදී සූරයෙක් වුණොත් තමයි යාට වීරයෙක් වෙන්න පුළුවන්. සූරයෙක් නොවී වීරයෙක් වෙන්න හැකියාව නැහැ. මොකද ඒක සඳහා තමයි අපි මේ මුළු ලෝකෙම අතහැරලා කමඨහනක් කියන එක අල්ල ගන්න ඕන. ඒ වෙනම වෙන් කරගත්තු එකක් අල්ල ගන්නවා. එහෙම නැතුව සූරයෙක් නොවී එයාට වීරයෙක් වෙන්න හම්බ වෙන්නේ නැහැ. සූරකමක් තියෙන්න ඕන මේ ලෝකෙම අතහැරලා එක කමඨහනක් අල්ල ගන්න. අපි වැළුවත් මේ භාවනාවක් කරන්න එහෙම නැත්නම් දෙයක් අතහරින්න ඒ දෙයක් එක තියෙන බැඳීම කඩා ගන්න සාමාන්‍ය මිනිස්සුන්ට බෑනේ. ඒ සඳහා විශේෂ හැකියාවක් දක්ෂතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා. ඒකට සූරකමක් තියෙන්න ඕන මේ බැඳීම ලෝකේ තියෙන හැම දෙයකටම තියෙන බැඳීම නැති කරලා ඒ වෙනුවෙන් එක දෙයක් අල්ලගන්න. මේ අල්ලගන්න දේසුත් ඇත්තටම මේ ලොකු මේ අපිට කුප්පන හරි සැප දෙන දෙයක්වත් නෙවෙයි. නිකම්ම නිකම් හුස්මනේ අපි අල්ලගන්නේ. ඉතින් අර ලොකු දේවල් එක තියෙන බැඳීම නැති කරගෙන මේ හුස්ම වගේ දෙයක් අල්ලගන්නේ නම් එයාට හොඳට සූරකමක් තියෙන්න ඕන. ඒ වගේමයි මේ සූරකම විතරක්මදී ඒ අල්ලගත්තු හුස්මේ හරි යටිපතුල දැනෙන දේ හරි මොකක් හරි කමටහනේ වෙනස්කම් සිද්ධ වෙනකොට ඒ වෙනස්කම් දරාගෙන ඉඳගෙන ඒවට ඒවත් එක්ක නොසැලී ඉඳගෙන ආයතරයක් මේ කමටහන මාරු කරන්න එහෙම නැත්නම් ගුරුවරයා මාරු කරන්න එහෙම නැත්නම් මේ ඔක්කොම අතහැරලා දාලා ආයෙත් පරණ විදියට ගෙදර ගිහිල්ලා කාලා බීලා ඉන්න හැරෙනවනම් එයාට අර වීරකමක් නැහැ. මේක දරාගෙන ඉන්න හැකියාවක් නැහැ එයාට. මෙන්න මේ වෙනස්කම අල්ලගත්තු කමටහනේ අල්ලගත්තු මේ ප්‍රතිපදාවේ වෙනස්කම් සිද්ධ වෙනකොට ඒක දරාගෙන ඉන්න නම් එයා අනිවාර්යයෙන්ම වීරයෙක් වෙන්න ඕන. එතකොට අර සූරකමට වඩා වැඩි දෙයක් එයා ළඟ තියෙන්නේ. සූරයෙක් කියන්නේ මේක හොඳට අල්ලගන්න එක. මුලින් අල්ලගන්නකොට සූරයෙක් වෙනවා. ඒ අල්ලගත්තු එකේ වෙනස්කම් සිද්ධ වෙනකොට ඒක දරාගෙන ඉන්න එක තමයි වීරකම කියලා කියන්නේ. තන එහෙමත් වීරයෙක් වෙලා විතරක්ම අන්තිමටම මේ අල්ලගත්තු එකේ වෙනස්කම් සිද්ධ වෙනකොට ඒකත් දරාගෙන ඉඳලා ඒ අනුව මුළු ලෝකයම මෙන්න මේ වගේ කියලා තේරුම් ගත්ගෙන ඒකට අනුව මේ මමයත් අතහරින්න පුළුවන් නම් මමයත් එක තියෙන බැඳීමත් කඩල් දාන්න පුළුවන් නම් අන්න එදාට තමයි ආ ධීරයේ මට්ටමේ ඉහළම මට්ටමේ ධීරයෙක් වෙන්නේ. ඒක ධීරයෙක් කියන එක අර මුලින් එක එක මට්ටම් වලින් අපිට පැහැදිලි කරන්න පුළුවන්. අර සාමාන්‍ය දේවල් භෞතික දේවල් අතහරිනකොට යම් කිසි මට්ටම ධීරයෙක්. මොකද යා හොඳට මහන්සියලා උපයපු සල්ලි අතහැරලා බැඳීම් අතහරිනකොටනේ යා ධීරයෙක් වෙන්නේ. ඒ භෞතික දේවල්ට සාපේක්ෂව යා ඒ වෙලාවේ ධීරයෙක් වෙනවා. ඊට පස්සේ සීලයක් රකිනකොටත් යා යම් කිසි මට්ටමකට ධීරයෙක් වෙලා ඒ දේවල්ට සාපේක්ෂව. ඊළාට මුළු ලෝකයේම දේවල් අතහැරලා කමටහනක් අල්ලගෙන අන්තිමට මේ සිහියක් අල්ලගෙන සිහියත් අතහරිනකොට කමටහනත් අතහරිනකොට ඒ ඔක්කොම අතහැරලා අන්තිමට මමයත් අතහරිනනම් සම්පූර්ණයෙන්ම 100%ක්ම ධීරයෙක් වෙන්න ඕනේ යාට. ඉතින් ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා දෙකේදී අපි ගිය සතිය කතා කරපු ගාථාවේදීත් ඒ වගේම අද අපි සාකච්ඡා කරපු මේ ධම්මපදයට අදාළ ගාථාවෙත් කතා කරන්නේ මේ යකඩ බැඳි වලින් එහෙම නැත්නම් ලී බැඳි වලින් එහෙම නැත්නම් මේ රහන් වලින් බැඳීම් මේ වගේ බැඳීම් වලින් කැඩෙන එක ඒව ගලව ගන්න එක මහ දෙයක් නෙවෙයි. ඒකට සාමාන්‍ය සූර්යයෙකුටත් උනත් ඒ දේ කරන්න පුළුවන්. ඊට වඩා විශාල හැකියාවක් වීරයෙක් වෙලත්මදි ධීරයෙක් වෙන්න ඕන මේ සියලු බැඳීම් වලින් ගැලවිලා මේ මමයත් එක්ක තියෙන අවසාන බැඳීම නැති කරගන්න නම් ධීරයෙක් මට්ටමට එන්න ඕන. මේ සඳහා හිත හදා ගැනීම හැකියාව එහෙම නැත්නම් දරා ගැනීම හැකියාව අපි ටික ටික වර්ධනය කරගන්න ඕන කියන එක තමයි මේ ගාථා දෙකේදී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඉතින් අපි සති දෙකක් තිස්සේ මේ විදිහට කතා කරා බැඳීම් සහය ඒවයි තියෙන එක එක මට්ටම් වෙලාට ඒවට අපි කොච්චර විදිහට බැඳිලා ඉන්නවද බැඳීම් වලට කොච්චර බැඳිලා ඉන්නවද ඊළාට මේ ඔක්කොම බැඳීම් වල තියෙන මුලයා කොතනද තියෙන්නේ මොකක් මූලික කරගෙනද මේ බැඳීම් ඇති කරගෙන තියෙන්නේ ඒ වගේම ඒ බැඳීම් කඩාගෙන යනකොට ඒවා විනාශ කරගෙන යනකොට යම්කිසි ප්‍රතිපදාවක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ එකපාරටම කෙලින්ම ගිහිල්ලා මේ බැඳීම් වල මුලටම ගහන්න ටිකක් අමාරුයි. ඒ වෙනුවට ටික ටික පිළිවෙලට මට්ටම් වලට ඇවිල්ලා අඩු අඩු බැඳීම් ඉස්සෙල්ලා කඩාගෙන ගිහිල්ලා ඊළඟට ටික ටික ඊට වඩා වැඩි බැඳීම් කඩාගෙන යනකොට අවසානයේදී සම්පූර්ණ මේ බැඳීම් වලට මූලික වෙන මමයා අල්ලගෙන මමයාත් විනාශ කරලා දාන්න තමයි අපිට හැකියාව මේ වර්ධනය කරගෙන ඉන්නේ. ඒ සඳහා තමයි මේ ප්‍රතිපදාවක් අපි රකින්නේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් මේ සියලු පින්වතුන්ට මේ විදිහට සියලු බැඳීම් වලින් ගැලවිලා තමන්ගේ විමුක්තිය සියලු බැඳීම් වලින් ගිලිහිච්ච නිර්වාණය සඳහාම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා ඇතුව ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ අද දිනේත් අප කෙරෙහි අනුකම්පාවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතා වටිනා ධර්ම දේශනාවක් බන්ධන සම්බන්ධයෙන් කොහොමද මේ බන්ධන ඇති වෙන්නේ? මේ බන්ධන වලින් බිඳෙන්නේ කොහොමද? බන්ධන වලින් බිඳුනට පස්සේ ධීරෙක් බවට පත් වෙන්නේ කොහොමද යන්න ඉතාමත් සරලව අප සියලු දෙනාටම තේරෙන භාෂාවෙන් පැහැදිලිව ඉදිරිපත් කරා. ස්වාමීන් වහන්සේ ධර්මදේශන අවසානයේදීත් සාරාංශගත කරා. ධර්මදේශනාවට පහුගිය පරක්කු වෙලා සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් එයාට පුළුවන් අපි පබ්ලිෂ් කරන වීඩියෝ එක YouTube channel එක හරහා ඊට අහුම්කන් දෙන්න. ඊට අමතරව කොහොමද අපි මේ ස්වාමීන් ධර්ම දේශනාව තුළින් කොහොමද අපි මේ ප්‍රතිපදාවක් පටන් ගන්නේ, මේ බන්ධන බිඳින්නේ කොහොමද කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා. ඒට සුළු වශයෙන් හෝ කොහොමද අපි මාර්ගයට බැසගන්නේ, මුලින්ම අපේ තිබෙන මේ භෞතික දේවල් සුළු වශයෙන් හෝ දානයක් ආකාරයෙන් දීලා මේ බන්ධනේ බිඳ ගන්නවා, ඉන්පසුව අනාගතයේ අපි ඇති කරගන්න හදන ඒ ආශාවල් ඒවත් තුළ දැකලා ඒ බන්ධන දැකලා කොහොමද මේ සීලයක් දානීය සීලයක් බවට පත් වෙන්නේ, ඉන්පසු ඒ සිතේ ඇතිවන වර්තමාන මොහොතේදී ඒ මොහොතේ ඇතිවන බැඳීම් පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒ බන්ධන වලින් බිඳෙන්නේ කොහොමද, ලෝකයක් කෙරෙහි තියෙන බැඳීම් වලින් මිදී කයට එහෙම නැත්නම් හුස්මට හිත අරගෙන මේ සියලු බන්ධන බිඳලා ඒ බන්ධන වල මූලිකයා මම කියන මමයව බිඳමින් විමුක්තියක් ළඟා කරගන්නේ කොහොමද යන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට ඉතාමත් පැහැදිලිවම දේශනා කරා, පැහැදිලි කර දුන්නා. ඒ පිළිබඳව අපගේ නමස්කාර පූර්වක ස්තුතිය ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුද කරනවා. සාදු සාදු සාදු. වැඩසටහනේ ඊළඟ අංගය විදිහට තිබෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් අපිට මේ ප්‍රතිපදාව වඩවීම සම්බන්ධයෙන් අත්පත්‍රිකාවක් නිර්මාණය කරලා තිබෙනවා. එම අත්පත්‍රිකාව සම්බන්ධ වී සිටින සියලු දෙනාටම ඉදිරිපත් කිරීමටයි. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කළ පරිදි කොහොමද මේ ලෝකයක් අත්හැරලා මේ කයට සිත අරගෙන මේ ප්‍රතිපදාව මුලින්ම පටන් ගන්න කියලා මුලින්ම ඉතින් ශූරයෙක් වෙන්න මේ වීඩියෝ පට දෙකක් නිර්මාණය කළ තියෙනවා. මේ වීඩියෝ පට දෙකේ කියනවා කොහොමද අපි මේ මූලිකවම හුස්මට, කයට, එහෙම නැත්නම් වෙනත් කාර්යවේකදී මෙතනදී අපි මූලිකවම ගන්නේ සතිමත් ඇවිදීම ආධුනිකයින් සඳහා. ඒ සඳහා වීඩියෝ පට දෙකක් නිර්මාණය කරලා තිබෙනවා සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන්. මුලින්ම මේ වීඩියෝ පට දෙක නරඹලා එම මූලික අදහස ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන තමන්ගේ ප්‍රායෝගික පුහුණුව පටන් ගන්න කියලා උපදෙස් දෙනවා. ඉතින් වීඩියෝ පටිය නරඹලා නැරඹීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තමන්ගේ ප්‍රායෝගික පුහුණුව ඉතාමත් සුළුවෙන් හෝ හැකිනම් යම් වෙලාවක් වෙන් කරගෙන දිනක උදේ හෝ රාත්‍රී නිින්දට යෑමට හෝ දවල් වරුවේ හෝ නියමිත වේලාවක් වෙන් කරගෙන සුළුවෙන් මේ පුහුණුව පටන් ගන්න. මේක ඕනෑම කෙනෙකුට අවුරුදු 7ක්ට වැඩි අයට තමයි උපදෙස් දෙන්නේ. ඕන එක්කෙනෙකුට මේක කරන්න පුළුවන්. මූලිකව තමන්ගේ පුහුණුව පටන් අරගෙන සතියක් පමණ එම තමන්ගේ කාලය දීර්ඝ කරන් සුළුවෙන් වැඩි කරන්න පුළුවන්, විනාඩි 5ක් විනාඩි 10ක් ඒ ආකාරයට. සම්පූර්ණ කාලය සති දෙකක් පමණ ගත වූ පසු පැය දෙකක් පමණ පුහුණුව සම්පූර්ණ කරලා තමන්ගේ අත්දැකීම් අපට ඉදිරිපත් කරන්න පුළුවන්. එම අත්දැකීම් ලිවීමේදී කොහොමද තමන් සතිමත් හිඳ ගැනීම පටන් ගත්තේ, තමන්ගේ මූලික අරමුණ මොකද්ද, කයට හිත ගලත්තේ කොහොමද, හුස්ම ගැනීමද, ආනාපාන සතියද, එහෙම නැත්නම් මුද්‍රේ පිම්බීමේ හැකිලීමද, තමන්ගේ ඉරියාවට කොහොමද සිත යොමු කරේ, දැක්කේ කොහොමද, ඊළඟට සතිමත් ඇවිදීමේදී ඇවිදීම පටන් ගන්නෙ කොහොමද, පයට යටිපතුලට එම දැනීම් දැනුනේ කෙසේද, සිත පිට ගියාද, තමන් ඒට දැක්වූ ප්‍රතික්‍රියාව, ඒ කෙලෙහි ද්වේෂයක් ඇති වුණාද, ඊළඟට ආනාපාන සතියේදී සතිමත් හිඳ ගැනීමදී තමුන්ට සතුටක් ආවද, එවැනි සියලුම ඉතාමත් සුළු කාරණාවක් වගේ පෙවුණත් ඉතාම වටිනවා. ඒ සියලු දේවල් ඉදිරිපත් කළා තමන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්. එම වාර්තා එවීමට Google Form එකක් තිබෙනවා, එයත් මෙහි සම්බන්ධ ඉදිරිපත් කළා තිබෙනවා. ඊට අමතරව ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරනවා. එම වාර්තා සෑම ඉරිදා දිනකම වැඩසටහන ධර්ම දේශනාවෙන් පසු ගෞරවනීය ස්වාමින් වහන්සේලාට අපි ඉදිරිපත් කරනවා. වාචික ප්‍රශ්න තිබෙනවා නම් එහිදී ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරලා තවදුරටත් උපදෙස් ගන්න පුළුවන්. වැඩසටහන සෑම දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් උදෑසන 11:30 සිට 1 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් සවස 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. ඊට අමතරව Zoom meeting link එක සහ රැස්වීම අංකය මුරපදයක් මෙහි සඳහන් කරලා තිබෙනවා. සියලු දෙනාටම ඉලා සිටින්නේ නොකඩවාම වැඩසටහන සම්බන්ධ වෙන්න, තමුන්ගේ ප්‍රායෝගික පුහුණුව කරගෙන යන්න සම්බන්ධ වෙලා තමුන්ගේ අත්දැකීම් අප සමගත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සමගත් බෙදා හදා ගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව අත්දැකීම් ලියන ආකාරය සම්බන්ධවද තවත් පත්‍රිකාවක් තිබෙනවා. එය මම ෂෙයා කරගන්නම් වැඩසටහන අපි ඉදිරියට යන අතරතුරදී. ඊළඟට තිබෙන්නේ අද දිනේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. අවසරයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ අප වෙනුවෙන් රැදී සිටිනවාද?
ඔව්, සාගර සයන්ස් පුළුවන් වුණත් කනෙක්ට් වෙනවා කිව්වා. කොහොමද දන්නේ? අපි වැඩසටහන කරගෙන යමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. අද දිනේ ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමට මම බන්දුල මාමට ආරාධනා කරනවා. මේ වාර්තා ඉදිරිපත් කරන්න.
ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු සභාවෙන් අවසරයි. සමිනාස, අද දින විශේෂයෙන් ප්‍රශ්නයක් කියලා තාම නම් ලැබිලා නැහැ. මං සභාවේ ඉන්න අයට ආරාධනාවක් කරන්නද සමිනාස, ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා.
හොඳයි හොඳයි.
ඔබ සැමට Zoom hand එක යදා, ඒක තියෙනවා මේ reaction කියන පහල තියෙන බටන් එක ප්‍රෙස් කරාම රේස් හෑන්ඩ් කියලා තියෙනවා. ඒක ප්‍රෙස් කරාම සූම් මත එසවෙනවා. එතකොට අපිට පුළුවන් ඔබව අන්මියුට් කරලා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න සලස්වන්න. ඒකම චැට් එකේ වුණත් ප්‍රශ්නයක් එවන්න පුළුවන්. සර්නාස මං කෙනෙක් ඉදිරිපත් වෙනකන් පොඩි ප්‍රකාශනයක් වහන්සේගේ ධර්ම දේශනාවට අදාළව ඉදිරිපත් කරන්නම්. සර්නාස ඉතාම පැහැදිලි කරා මේ කොහොමද මේ අපි දේවල් අල්ලගෙන ඉන්න ඇති අත්හැරීම ගැන. සර්නාස මේ සතිය කියන එකත් වහන්සේ කිව්ව විදිහට අල්ලගෙන හිටියොත් ඒකත් ගැටලුවක් වෙනවා කියලා මට ටිකක් හිතුණා මේ කරගෙන යනකොට. ඒ කියන්නේ දැන් අසතිය හරියට දකින්න ස්වාමීන් වහන්සේ මේ සතියත් හුඟක්ම අල්ලගත්තොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා කියලා වගේ මට ටිකක් වෙලාවක හිතෙනවා. මොකද ඒකටත් බොහොම තද කැමැත්තක් තියෙන බව පේනවා. ඉතින් එතකොට සතියත් ටික ටික අතර ගන්න ඕන කියලා, කියන්නේ සතිය බලන කෝණයක වෙනස් වෙන්න ඉඩක් දීලා බලන්න ඕන කියලා එහෙම අදහසක් ආව ස්වාමීන් වහන්සේ. බෝවන්සේගේ වැඩි විස්තරයක් දැනගන්න කැමතියි.
ඔව්, ඉතින් සතිය කියන්නේත් මේ ලෝකෙම තියෙනක සතිය කියන්නේත් තවත් එක චෛතසිකයක් නේ, සති චෛතසිකය. එතකොට ඒ චෛතසිකයක් තියෙන මේ ලෝකෙම තමයි සතිය කියන්නේත්, මේ ලෝකේ තියෙන දෙයක්ම තමයි. එතකොට ඒක අල්ලගත්තත් එතකොට සතිය වුණත් මේ හැම ලෝකයේ තියෙන හැම දෙයක්ම අනිත්‍යයි, හැම දෙයක්ම දුකයි, හැම දෙයක්ම අනාත්මයි. එතකොට සතිය ගත්තත් ඒත් ඒක ලක්ෂණ, ඒ ලක්ෂණ තුන තියෙනවාමයි. එතකොට මේ සතිය සම්පූර්ණ මුළු ලෝකෙම අත්හැරලා සතිය අල්ලගත්තොත්, ඒක මගේ කරගත්තොත්, ඒක විතරක් මේක හරි කියලා අල්ලගත්තොත් එතනත් එතනින් එහාට යෑමක් නැහැ. ඒක නිසා අපි කලින් කිව්වා වගේ අපි ඉනිමගේ උඩපඩිය අල්ලගන්නේ යටපඩිය අතහරින්න ඕන නිසා. ලෝකයේම දේවල් අතහැරලා සතිය අල්ල ගන්නවා. සතිය අල්ලගන්නෙත් සතිමත් වීම සඳහා අපි කමඨහනක් අල්ල ගන්නවා. ඉස්සෙල්ලා සතිය කියලා නෙවෙයි කමඨහනක් අල්ල ගන්න. කමඨහන හරහා සතිය අල්ල ගන්නවා. එලාට කමඨහන ගැලවෙනකොට සමහරලාට කමඨහන් ගැලවිලා, කමඨහනේ මූලික කමඨහනෙන් ගැලවිලා වෙන තැනකට සද්ද වලට, වේදනා වලට, සිතුවිලි වලට යන්න පුළුවන්. ඒ වෙලාවෙදිත් අපේ සතිය තියෙනවා. එතකොට කමඨහන මුලින් අල්ලගත්තු කමඨහන ගැලවිලා තියෙනවා. ඒ වුණාට ඒකත් එක්ක සතිය පැවතිලා තියෙනවා. සතිය කියන එක ඊට පස්සේ කමඨහනත් එක්කම ආපු තව ඇල්ල ගැනීම ඒක තියෙන්න පුළුවන්. එතකොට කමඨහන ගැලවිලා සතිය විතරක් ඉතුරු වෙන්නත් පුළුවන්. අන්තිමටම සතියත් ගැලවිලා නැත්තරම නැති වෙන වෙලාවල් තියෙනවා. මේ හොඳටම දන්න දේවල් එකපාරට අමතක වෙලා යන්න පුළුවන්. ඒක පාට මේ කාලේ ඉවරනකොට මතක නැහැ මොනවද කෑවේ කියලා සමහරවිට. හොඳට සිහියෙන් කාලා තියෙන්නේ. සමහරවිට මේ චූටි දේවල් අමතක වෙනවා. මේ හොඳටම සිහියෙන් කරපු දේවල් ටික වෙලාවක් යනකොට අමතක වෙලා. එතකොට මේ සතිය කියන එකත් අතහැරිලා ඒකත් මේ අපිට ඕන විදිහට, මට ඕන විදිහට තියාගන්න බැරි දෙයක් සතිය කියන්නේ. මොකද මේකත් ලෝකයේ තියෙන තව දෙයක්ම. ඉතින් ඔන්න ඕක තේරුම් ගත්තට පස්සේ සතියත් හරහා මේ ලෝකය තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔක සතිය දන්නේ නැති කෙනෙකුට ඕක කියන්න බෑනේ. ඒක නිසා තමයි අපි කියන්නේ සතිය හොඳට තදින් අල්ලගන්න. සතිය අල්ලගන්නේ අර ලෝකයේ තියෙන අනිත්‍යව අතහැරීම සඳහාමයි. ඒව අතහරින්න ඒ වගේම සතිය හරහා මේ ලෝකේ තේරුම් ගන්න පුළුවන්. අසතිමත් වෙලා වෙන දෙයක් මොකක් හරි අල්ලගෙන හිටියොත් ඒ වෙලාවේ තේරුම් ගන්න තියෙන හැකියාවක් නැහැනේ. ඒ වෙලාවේ අපි ඒ දේ හොඳට තදින් බදාගෙන ඉන්නේ. ඒ වෙනුවට සතිය අල්ලගත්තාම ඒක හරහා තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගත්තට පස්සේ පුළුවන් අනේ ඊට පස්සේ ඒකත් අතහැරෙනවා. ඒක ඇත්තටම සතිය කියන එක මේ බලෙන් අර අනිත් ලෝකයේ දේවල් අතහරිනවා වගේ නෙවෙයි, ඒකත් ඉබේම අතහැරෙන්නේ. ඉතින් මේක මුලින් කෙනෙකුට මේ වගේ බිගිනර්ස් ප්‍රෝග්‍රෑම් කියලා මුලින් නම දැම්මට ඇත්තටම මුලින්ම කෙනෙකුට ඕක කිව්වොත් ඊළඟ මොකටද අල්ලගන්නේ එහෙනම්? දැන් සතිය අල්ලගන්න එකත් වැඩක් නැහැ නේ, ඔක අතහරිනව නම් කියලානේ කියවෙන්නේ. එහෙම නෙවෙයි, අර මුලින් හොඳට තදෙන් අල්ලගන්න ඕන. අල්ලගත්තට පස්සේ ඒකෙන් ප්‍රයෝජන ගන්නකොට දන්නේම නැතු ඒකත් අතහැරෙනවා. හරියට ප්‍රයෝජන අරගත්තා නම් තමයි ගැලවෙන්නේ ඒක. දැන් තව උදාහරණයක් විදියට කිව්වොත් අර පෝල් වෝල්ට් එකකින් පෝල් වෝල්ට් එක පනිනකොට පෝල් එක හොඳට තදෙන් අල්ලගෙන ඉන්න ඕනේ. තදෙන් අල්ලගෙන හිටියට අන්තිම මොහොතේදී ඒක අතහරින්න ඕන. හැබැයි ඒක මගට උඩ පණින මගට යන වෙලාවේදී අතහැරියොත්, මේක පෝල් එක අතහරින්න ඕන කියලා මගදිම අතහැරියොත් මොකද වෙන්නේ? ඊට පස්සේ මේ පැත්තට වැඩිලා බෙල්ල හරි කොන්ද හරි කැඩෙන්නේ. දැන් අන්තිම මොහොතට ගිහිල්ලා අතහැරියේ නැති වුණොත් වෙන්නේ ඉස්සර අර බාර් එකත් කඩාගෙන අනිත් පැත්තට වැටෙන්නේ. එතකොට ජයග්‍රහණයක් නෑ. සමහර වෙලාවට හැබැයි අන්තිම මොහොතේ බාර් එක කඩාගෙන අනිත් පැත්තට වැටුණොත් එතකොට වැටෙන්නේ මෙට්ටේ උඩර නිසා තියෙන ආබාධ කරදර වෙන විදිය අඩුයි. දැන් ඊට ඉස්සෙල්ලා මගදීම මුලින්ම ඕක අතහරින්න ඕන කියලා පෝල් එක මුලින්ද මැද හරියද අතහැරියත් වෙන්නේ මොකද්ද? ඊට පස්සේ වැටෙන්නේ මේ පිටණියටනේ. පිටණියට වැටුණාම කොන්ද කැඩෙන එක අනිවාර්යයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බෙල්ල කැඩෙන්න පුළුවන්. අන්තිම මොහොතේ කොහොම හරි අතහරින්න නැතුව අන්තිම මොහොතේ හිටියොත් හැබැයි මේ කොන්ද නොකැඩි වීරයෙක් නොවි බේරෙන්න පුළුවන්. අන්තිමටම අපිට තියෙන මෙන්න මේක හොඳට තදින් අල්ලගෙන සතිය හොඳට තදින් අල්ලගෙන ඒකේ උපරිම ප්‍රයෝජනේ ගත්තට පස්සේ අන්තිම මොහොතේ තමයි ඒක අතහරින්න ඕනේ. මුලින්ම මැදදී අතහැරලා හරියන්නේ අන්තිම මොහොතේදී ඒක අතහැරියොත් අන්න එතකොට වීරයෙක් වෙලා සූරයෙක් වෙලා ධීරයෙක් වෙලා අනිත් පැත්තට වැටෙන්න පුළුවන්. එතන මේ සතියත් අතහරින්න ඕන දෙයක් තමයි කියලා තමයි කියන්න පුළුවන්. හොඳයි.
එමයි ස්වාමීන් වහන්සේ බොහොමත් පැහැදිලි වංශර තෙරුවන් සරණයි. දැන් නදී වීරසේකර අතෝසවා ඉන්නවා. දැන් ඔයාලට පුළුවන් අන්මියුට් කරලා කතා කරන්න.
ස්තුතියි. අවසරයි ස්වාමීන් වහන්ස. ධර්මදේශනාව ඉතාම සරලව පැහැදිලිව වංශය විස්තර කරා. බොහොම හරි හිතන්න ඇති පැත්ති වලට දැන් හිතුණයි ඒ ඔබ වහන්සේගේ දේශනාව හරහා. ඉතින් ඒ ගැන බොහොම ආත්ම පින් ඔබ වහන්සේට ඒත් අහගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ මට දැනෙච්ච දෙයක් හිතුණ හිතට ආපු දෙයක් කියන්න ඕනේ කියලා හිතුණා. ඔබ වහන්සේගෙන් අහන්න ඕනේ කියලා හිතුණා. දැන් අපි අතහැරීම ගැන කියද්දි ඉතින් දැන් සිල් සමාදන් වෙන්න සිල් ප්‍රෝග්‍රෑම් එකකට ගියොත් හරි වෙන ඒ දේවල් වලට යන්න ඉතින් ආසයි බොහොම උනන්දුයි. නමුත් ඉතින් අර ගොඩක් ගෙවල් වල දේවල් එක්ක රසාවේ දේවල් එක්ක බැඳිලා ඉන්නේ බැඳීම්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සමහරවල් නෑ මේක කරන්න ඕනේ මේ මාර්ගය අත්‍යවශ්‍යයි මේක තමයි එකම ගැල්ලවීම කියන සිතුවිල්ල තියනවා. නමුත් මේ සම්පූර්ණයෙන්ම යෙදෙන හරි අමාරුයි මේ බැඳීම් එක්ක. ඉතින් නෑ සමහරලාට හිතෙනවා නෑ අද මේක පෝය දවස මම මේක මං වෙනුවෙන් යොදා ගන්න ඕනේ පෝය හෝ වෙන දවසක් ඒ ධර්ම කටයුත්තකට. එතකොට ආයි අනිත් පැත්තට සමිලහස හිතට එනවා මම මේකට ගියාට මං gedara කටයුතු එක්ක දරුවන්ගේ කටයුතු මොන හරි වලින් මිදෙන්න ඕනේ දැන් ඒවා අත්හරින්න ඕනේ ඒ වගේ මොකක් හරි අත්හැරීමක් තියෙනවා. ඒක එතකොට හිතට එනවා ඒක වැරදි මම මේක මගේ ආත්මార్థය සලකා මම තව කෙනෙක් දැන් ගෙදර කටයුත්තක් අත පසුබීමක්ම නෙමෙයි මොකක් හරි ස්මූත්ලි යන විදිහ මග හරවල යන්න ඕනේ. එතකොට එතන ආයි මේ ඒ වගේ සිතුවිලි ගොඩක් එනවා මේක මේ කරාට මම මේක මම දැන් බැඳිලා නින්නේ මම මෙහෙම ගියොතින් මේ ඒක හරින් නැහැ ඒ මං කරන මම නිසා මේ ගොඩක් අය ගෙදර ඉන්න අයගේ වැඩ අතපසු වෙනවා මම මගේ ආත්මార్థය සඳහා මේ දේ යෙමු වුණොත් ඒ වගේ සිතුවිලි එනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒක කොහොමද ඒ දිහා බලන්න ඕනේ කොහොමද ඒක ඒ දිහා හිතන්න ඕනේ එහෙම නැත්නම් මම ඒ හිතන විදිහ වැරදිද කියලා වහන්සේගෙන් අවවාදයක් ගන්න ඕනේ කියලා හිතුණා.
හොඳයි. ඔය ඔක්කොම බැලුවහම අපි කියනවා අපිට මට රස්සාවක් කරන්න ඕනේ. රස්සාවක් කරන නිසා භාවනාවක් කරන්න සිල් ගන්න එන්න වෙලාවක් නැහැ. එහෙම නැත්නම් gedara යුතුකම් තියෙනවා. ඒවා කරන්න වෙනුණා ඒකට කාලය ගත්තට පස්සේ අර විදිහට සීලයක් රකින්න එන්න වෙන්නේ නැහැ කියන එකක් තියෙනවනේ. දැන් ඕවත් අපි අර කලින් කතා කරා වගේ මේ හැම බැඳීමක්ම හේතුව බැලුවොත් රස්සාව කියමු රස්සාව කරන්න ඕනේ අපිට රස්සාව යම්කිසි ආදායමක් උපයන්න ඕන නිසානේ. ආදායමක් උපයන්න ඕනේ මම යා පිනවන්න මේ මගේ අවශ්‍යතාවල් ටික සපුරා ගැනීම සඳහා. අවශ්‍යතාවල් සපුරා ගන්නවා කියන එකට එතකොට එන්න පුළුවන් මගේ ඇඟ පවත්වා ගැනීම සඳහා. ඇඟ පවත්වා ගැනීම සඳහා මොකද මේ මම යා පවත්වා ගැනීම. අන්තිමට මේ මුලින්ම අර අපේ හොර මුලේ ඉන්න ප්‍රධාන නායකයා තමයි මේ මම යා කියන එක. මමයා පවත්වා ගැනීම හරහා තමයි මමයා පෝෂණය වීම සඳහා තමයි මේ එක එක මට්ටම් වලට ගිහිල්ලා අන්තිමට මේ රස්සාවක් හරි අන්තිම කෙලවරට යන්නේ. ඒ ඒ ඒක අත්හරින්න බෑ. ඒ වෙනුවෙන් මට මේ තව දෙයක් ඒක අත්හැරියොත් ඒ වෙනුවෙන් මට තව දෙයක් නැති වෙනවනේ. ඕක තේරුම් ගන්න. දැන් එකපාරට ඔහොම කියලා රස්සාවෙන් හිට රිසයින් වෙන්න කියනෝ නෙවෙයි. අන්න ඒක තේරුම් ගන්න. එතකොට තේරුම් ගන්නකොට අපිට තේරෙන මෙන්න මේ හොරමුලේ අපි අන්තිම කෙලවර අල්ලගෙන ඉන්නේ. රස්සාව තියෙන නිසා මට මේ සිල් ගන්න එන්න වෙන්නේ. එතකොට ඒක අර අන්තිම කෙලවරේ එක තමයි අපිට පේන්නේ. උනාට ඕක පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා බැලුවම අන්තිමට කොහෙද ඉන්නේ මේ මමයා පවත්වා ගැනීම සඳහා තමයි මේ රස්සාවක් කරන්නේ. එහෙම නැත්නම් ළමයි ඕන නිසානේ මේ ළමයින්ගේ යුතුයකම් කරන්නේ. ළමයි නැති කෙනෙකුට ඔහොම ප්‍රශ්නයක් නැහැනේ. එහෙම නැත්නම් ගියත් දොරක් විවාහයක් නැති කෙනෙකුට ඔහොම ප්‍රශ්නයක් නැහැ. ඒක එහෙම විවාහයක් ගියක් දොරක් පවත්වාගෙන ඉන්නේ මොකටද බැලුවොත් අන්තිමට ඒකත් එහෙම පිළිවෙලට පිටිපසට ගිහිල්ලා බැලුවාම අන්තිමට මේ මමයා පවත්වා ගැනීම මමයා පිනවීමට සඳහා තමයි ඔක්කොම කරන්නේ. ඉතින් ඕක ඉතින් ඔයවා කරන ගමන්ම ඔක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔහොම කියලා එකපාරට රස්සාවෙන් රිසයින් වෙලා ඩිවෝස් වෙලා එකපාරට මේ කැලේට එන්න කියන එක නෙවෙයි කරන්නේ. ඕක කරන අතරේදීම ඔකට හේතුව පිටිපස්සෙන් පිටිපස්සට ඇවිල්ලා මුල හොයන්න බලන්න. මුල හොයනකොට ඒකත් එක තේරුම් ගත්තාම ඔවට තියෙන වටිනාකම ටික ටික අඩු වෙලා යනවා. එතකොට මේ රස්සාවට තියෙන ලොකු වටිනාකමක් දීලා මේක මමම කරන්න ඕන මම නැත්තම් මේක කරන්න කෙනෙක් නැහැ කියලා ඒකම බැඳිලා ඒකමටම ලොකු වටිනාකමක් දීලා කරන වෙනකොට කොහමරි ඒකත් කරන අතරේ මේකටත් යම්කිසි කාලයක් වැය කරන්න පුළුවන්. එතකොට රස්සාව කරන අතරෙදිම ලන්ච් ඉන්ටර්වල් එකේදී පොඩ්ඩක් භාවනා කරන්නත් පුළුවන්. එතකොට එහෙම නැත්තම් ලන්ච් ඉන්ටර්වල් එකේදී තෝ වැඩක් කරගෙන කරනවා නම් එහෙම නැත්තම් මේ වැඩ ගෙදර ඇවිල්ලා රස්සාව වැඩ කරනවා නම් එතකොට අර රස්සාවට ලොකු තදෙන් බැඳිලා තියෙන්නේ. ඒ බැඳිලා තියෙන්නේ ඔන්න පිටිපස්සට ගිහිල්ලා බැලුවා මමයට ඕන නිසා තමයි බැඳිලා තියෙන්නේ. අන්න ඒක අන් පැත්තට ගිහිල්ලා බලලා ඒකට තියෙන බැඳීම ටිකක් අඩු කළා. මේක අවශ්‍යතාවය මත කරනවා. ජීව දැන් මෙතන මෙච්චර කාලයක් ඕක කරගෙන ඇවිල්ලා තියෙනවනේ. අර බැඳගත්තු බෙරේ ගහන්නත් වෙලා තියෙනවද? එතන බෙරේ ගහනවා. බෙරේ ගහන්නේ මේ අවශ්‍යතාවය සලකලා විතරයි. ඒ කරගෙන යන අතරේ අපිට පුළුවන් ඒකත් එක්ක මේ ඒ අතරේ අපිට සතිමත් වෙලා මේකේ ප්‍රයෝජනය සලකලා අවශ්‍යතාවය සලකලා කරනවා. ලැබෙන පොඩි අවස්ථාවේ හරි අපි ගෙදර ඉන්න ගමන්ම හරි එහෙම නැත්නම් දවසක් දෙකක් හරි පොඩි ලැබෙන චූටි අවස්ථාවෙන් අපිට ආරණ්‍යයකට හරි කැලේකට හරි කොහෙට හරි ගිහිල්ලා ඔන්න වෙනම තව විදියක නෙක්ඛම්මයක් කරගන්නත් පුළුවන්. ඔන්නම ටික ටික ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තොත් අරවට තියෙන බැඳීම පුළුවන් තරම් ටික ටික අඩු වෙලා යනවා. ඒතර ගෙදර තියෙන යුතුයකම් උනත් යුතුයකම කරනවා අනිවාර්යයෙන්ම. ඒ වුණාට ඒක බැඳීගෙන මම යමම කරන්න ඕන මේ මම නිසා තමයි මේවා දේවල් පවතින්නේ කියලා ඒවා අල්ල තදින් අල්ලගෙන නෙවෙයි. එතකොට ඒ වට තියෙන බැඳීම ටික ටික අඩු වෙලා තමයි කරන්නේ. එතකොට අර බැලන්ස් එක ටික ටික ගිහිල්ලා එහෙම යනකොට දන්නේම නැතුව ඒගොල්ලන්ටත් තේරෙනවා මේ මෙයා නොහිටියයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ටත් ඒක තමන්ගේ පාඩුවේ කරගෙන යන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම යනකොට ටික ටික මේවෙන් ගැලවෙන්න පුළුවන්. එහෙම නැතුව අර එකපාරට මේවත් එක රණ්ඩු වෙන්න ගියොත් මෙහෙම කරන්න බෑ කියලා ගියොත් ඊළඟට තව වෙන ඊට වඩා වෙන ප්‍රශ්න තියෙනවා. ඒක නිසා ওই කරන අතරෙදිම හිතින් අතහරින්න පුළුවන්. මේ කරන්නේ මොකටද කියලා තේරුම් අරගෙන අවශ්‍යතාවය සලකලා කරනවා. ඒ වගේම පැවිදි වෙනවා කියලා අපි කියමු. මේ දැන් රේරුකානේ චන්දවිමල් සයන්ස් එකේ පොතේ තියෙනවා මේ පැවිදි වෙන්නේ සිවුරෙන් රෙද්දකින් නෙවෙයි සිවුරකින් නෙවෙයි එහෙම නැත්නම් හිස් බාලා පාත්‍රයේ දානේ වලදෙන එකකින් නෙවෙයි හිතින් පැවිදි වෙන්න පුළුවන්. අපිට ගෙදර ඉන්න ගමන්ම සීලයක් රකින්න පුළුවන්. සීලයක් රකින්න මේ හිතින් සෙල් රකින්න මෙහෙම භෞතික දේවලින් නෙවෙයි. අන්න ඒ විදිහට අපිට මේ වැඩේ දැනට ඉන්න තැන ඉඳලම යම්කිසි මට්ටමකට තව පොඩ්ඩක් ඉස්සරහට අඩිය තියලා බලන්න පුළුවන්. උඩපඩියට දැන් ඉන්න පඩියේ ඉඳලම උඩපඩියට එක අඩියක් තියලා බලනවා. බලනකොට ඒක ස්ටේබල් වෙනවද නැද්ද කියලා අපිට පොඩ්ඩක් බලාගෙන ඉන්න පුළුවන්. ස්ටේබල් වෙන්නේ නැති මට්ටමට ඉන්නවනම් මේක දරාගෙන ඉන්න අමාරු නම් ආයෙසරයක් අඩියක් පස්සට අරගෙන අපිට පිටිපස්සේ ඉන්න පුළුවන් හිටපු මට්ටමට ඉන්න පුළුවන්. ඒ වුණාට සැරෙන් සැරේ පොඩ්ඩක් උඩපඩියට අඩිය තියලා බලන කොහොමද පුළුවන්ද මේක මට පට්ටල වෙනවාද කියලා බලන්න පුළුවන්. ට්‍රයි කරලා බලන්න පුළුවන්. එතකොට එහෙම පුළුවන් නම් ඊළාට ඔන්න ඊළඟ දවසේ අඩි දෙකම උඩින් තියලා ඔන්න ඊළඟ පඩියට නගින්න පුළුවන්. ඔහොම ටික ටික කරගෙන යන්න තියෙන්නේ. හොඳයි.
එහමයි ස්වාමීන් වහන්සේ මම හිතනවා ඒ ප්‍රශ්නේ බොහොම පැහැදිලි උත්තරයක් ලැබුණා කියලා. තෙරුවන් සරණයි. දැන් නදීප් අත ඔසවා ඉන්නවද අපට අවස්ථාව?
සරයි ස්වාමීන් වහන්ස සමාවෙන්නේ ඔබ වහන්සේ හිතරපත් කරනවා නම් ගොඩක් වෙලා
කතා කරා. කමන්නේ අද බණ එපා වුණ නෑ නේද?
නෑ නෑ ස්වාමීන් වහන්සේ.
වෙත් නෑ ස්වාමීන් වහන්සේ.
ඒක හරි ෂෝක් ස්වාමීන් වහන්සේ. පැහැදිලි.
ඇත්තරම නම් බණ වුණත් එපා වෙන අර කලින් කිව්වා වගේ සතිය එපා වෙනා වගේ බණ වුණත් එපා වෙනවා. ඉතින් අර බොරුවට කියන්නේ එපා වුණා.
ඔතන දෙහි මුන්නේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපිට මේ අත්හැරීම ගැන මේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ ගිය සතියෙත් මේ සතියෙත්. ඉතින් අපි ලෝකේ අත්හැරලා දැන් හුස්ම අල්ල ගන්නවා. ඊට පස්සේ හුස්මත් අත් හරිනවා කියලා කිව්වට ඉතින් අත් හැරෙන වීමක් තමයි ස්වාමීන් වහන්සේ ඉතින් මට දැනෙන්නේ. ගැට් ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක. මම දැන් ගිය සතියේ ස්වාමීන් වහන්සේගෙන් අහුවා ධර්මානුකූලව කොහෙද ඔක ධර්මයේ සඳහන් වෙන තැනක් එහෙම අපිට පැහැදිලි කරගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙච්ච නිසා දැන් ස්වාමීන් වහන්සේ හුස්මත් නැතුව මොනවත්ක්වත් නැතුව ඉන්න අවස්ථාවක ආපහු සිටිවිල්ලකට යනවා කියලා දන්නවා. සිටිවිල්ලකට ගිය ගමන් අර හුස්ම දැරීමක් පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ. හරි බොහොම පොඩියෙන් හිතන්නකෝ ඔය වේව් ස්වාමීන් වහන්සේ සයන්ස් කරලා තියෙනවා කියලා ඉන්න මං කියන්නේ වේව් ෆන්ක්ෂන් එකක් පොඩි එත පටන් අරගෙන ඒකේ ඉහළ යනවා ඉහළ යනවා ඉහළ යනවා ඔන්න ආයි හුස්ම අර ලකුවට පටන් පටන් ආපහු ඉතින් ඒ හුස්ම දකිනවා ආයි ඒක නැති වෙලා යනවා. ඉතින් අය මුකුත් නොදැනීමක් කියන බෑ ස්වාමීන් වහන්සේ. දැනීමක් තියෙනවා ඊට පස්සේ සිතිවිල්ලක් එනවා ස්වාමීන් වහන්සේ. ඔය නොදැනීමක් කියන තැන ඉඳලා ඔය හුස්ම දැනීම හෝ සිතුවිල්ලක් දැනීම කියන තැනට යන එක ඔය සංස්කාර ඇතිවීමක් කියන සංසිද්ධියද ස්වාමීන් වහන්ස? මම ඒක දන්නේ නැහැ ස්වාමීන් වහන්ස මොකද්ද ඒ ධර්මයේ පැත්තේ සඳහන් කළා තියෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් සරලව ඒ සිද්ධිය පැහැදිලි කර දෙන්න පුළුවන් නම් වටිනවා ස්වාමීන් වහන්ස. බොහොමත්ම පිං.
ඔව් සංස්කාර කියලා කියන්නේ මොකක් හරි සකස් වීමක්. එතකොට ඒ කියන්නේ තියෙන එක අපි වෙනස් කිරීම. ඔතන සංස්කාර සිද්ධ වීමකුත් වෙන්න පුළුවන් සංස්කාර කිරීමකුත් කියනවා. දැන් අපි ලෝකයේ තියෙන ඉපදුච්ච දවසේ ඉඳලා මැරෙනකන් ගත්තොත් අපිට පේන්නේ මොනවාද? ඇහැට රූප පේන, ඔය විදිහට සිග්නල් හය විදියකින් සිග්නල් ලැබෙනවනේ, ඒවා අඳුර ගන්නවා, වර්ණ රටාවක් අඳුර ගන්නවා. කොහොම හය විදියකින් ඉන්පුට් එනවා අපිට, සිග්නල් ඉන්පුට් සිග්නල් එනවා. ඒ වගේම අපි ආකාර තුනකින් අවුට්පුට් කරනවනේ, කියන්නේ හිතනවා, කතා කරනවා, ක්‍රියා කරනවා. දැන් එතකොට ඉන්පුට් එනකොටත් ඒකත් සංස්කාරයක් සිද්ධ වෙනවා. ඒ වගේම අපි එළියට දේවල් හිතනකොට, කතා කරනකොට, ක්‍රියා කරනකොට එතනත් සංස්කාරයක් සිද්ධ වෙනවා. ඒක නම් අපිට පැහැදිලිනේ. කතා කරනකොට, ක්‍රියා කරනකොට, හිතනකොට සංස්කාරයක් වෙනවා කියන එක පැහැදිලියි අපිට. ඒකට අපි ඇතුළට සිග්නල් එකක් ගන්නකොට, ඒ කියන්නේ අපි කියමු රූපයක් දකිනකොට එතනදිත් සංස්කාරයක් යම්කිසි සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ ඇහැට වැටෙන්නේ වර්ණ රටාවක් විතරයිනේ. ওই වර්ණ රටාව අපි සංස්කරණය කළා තමයි මේක අඳුරගන්නේ. කලින් දැකපු මේ කලින් අඳුරගත්තු එකකටත් එක මැප් කරලා අන්න ඒකමයි මේක කියලා අඳුරගන්නකොට එතනත් සංස්කාරයක් යම්කිසි ප්‍රමාණයකට සිද්ධ වෙනවා. ඒතර ඇතුළට සිග්නල් ගන්න ද එහෙම නැත්නම් අඳුර ගැනීම ආකාරය හයේදිත් යම්කිසි ඉතා සියුම් මට්ටමේ සංස්කරණයක් සිද්ධ වෙනවා. එතකොට සංස්කරණයක් වීමක් වෙන්නේ. ඒ වගේම අපි ක්‍රියා කරනකොට, කතා කරනකොට, හිතනකොට සංස්කරණයක් කිරීමක් සිද්ධ වෙන්නේ. දෙකේදීම සංස්කරණය කියලා කියනවා. දැන් ඔක අභිධර්මයේ පැත්තෙන් ගත්තාම සබ්බචිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවනේ. එතකොට සංඛාර කියන එක ඔය දෙක හැමතිසෙම තියෙන එක. හැම සිතකම සංස්කාර කියන එක තියෙනවා. සංඛාර කියන එක. එතකොට ඔය අඳුනා ගැනීමෙදිත් ක්‍රියාවේදිත් දෙකේදීම සංඛාර කියන එක සංස්කරණයක් සිද්ධ වෙනවා. එතකොට ඔයා කිව්ව විදිහට දැන් පරයන්කයක ඉඳෙද්දී මුකුත්ම නොදැනී ඉන්න මට්ටමක ඉඳලා එකපාර සිතුවිල්ලක් අඳුරගත්තා කියනකොට එතන සංස්කාරයක් ඇවිල්ලා තියෙන්නේ. චිත්ත රූපයක් හිතට වැටිලා අන්න ඒ චිත්ත රූපය අඳුර ගන්නවා. එතකොට සංස්කාරයක් සිවුම් මට්ටමේ සංස්කාරයක් සිද්ධ වෙනවා. ඊළාට ඒ සංස්කාරයත් එක්කම ඒකත් එක්ක බැඳිලා ඊළාට ඔන්න හුස්ම අඳුර ගන්නවා. තන නහය අගහරි කොහම හරි හුස්ම තියෙන එකක් කියලා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා ඒක අඳුර ගන්නවා. ඒ අඳුර ගැනීමෙදි සංස්කරණයක් යම්කිසි චූටි මට්ටමේ සංස්කරණයක් සිද්ධ වෙනවා. හැබැයි ওই සංස්කාරවලදී ක්‍රියාවක් සිද්ධ වුණාට ඕකත් එක්ක බැඳිච්ච ඒ කියන්නේ ලොකු මමෙක් ඇති වෙන්න තියෙන හැකියාව නැහැනේ. හුස්ම දැනෙනකොට ඔතන මමයා අල්ල ගන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. එතකොට ඒකත් එක්ක කර්ම රැස්වීම ඉතා අඩු මට්ටමේ කර්ම රැස්ුණත් රැස් වෙන්නේ ඉතා සිවුම් මට්ටමේ ඉතා දුර්වල මට්ටමේ කර්ම රැස් වෙන්නේ අර යම් අනාගතයේ භවයක් ඇති කරන්න එහෙම නැත්නම් ලොකු පවුපින් සිද්ධ කරන වගේ ලොකු කර්ම නෙවෙයි එතෙන්දි රැස් වෙන්නේ ඒ වෙනුවට ඉතා සිවුම් මට්ටමේ නේ ඒක නිසා ඒ අර ලොකු ඒවාට සාපේක්ෂව ඔතන සංස්කරණයක් ඇති වුණාට ඒ සංස්කරණය ගොඩක් අරවට සාපේක්ෂව ගොඩක් හොඳයි හොඳ කියන්නේ අර සාපේක්ෂව ඉතින් මුකුත්ම නැතුව ඉන්නකොට තමයි හොඳටම හොඳ දැන් රහත් වුණාට පස්සේ අර වගේ සංඥා වලින් අඳුර ගන්නවා රූප අඳුර ගන්නවා බුදුහාමුදුර අඳුර ගන්නවා දේවදත්ත දැක්කහම අඳුර ගන්නවා අනාථපිණ්ඩ සිරිතුමා දැක්කහම අඳුර ගන්නවා ඒ අඳුර ගත්තට ඒ අඳුර ගැනීමත් එක්ක ආසාවක් තරහක් ඇති වෙන්නේ නැහැ තර අඳුර ගැනීමේදී යම් කිසි ඉතාසියුම් මට්ටමේ සංස්කරණ සිද්ධ වුණාට ඒ සංස්කරණ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා දැනගෙන ඒ බැඳීම එතනින් අඳුර ගැත්වෙකින් එතනින් නවතිනවා ඊටහා ක්‍රියා කරන්න යන්නේ නැහැ ඊටහා ක්‍රියා කරනවා නම් නිකම් ක්‍රියාවක් විතරක් විදියට සිද්ධ වෙනවා ඒවත් එක කර්ම රැස් වෙන ක්‍රියා නෙවෙයි සිද්ධ කරන්නේ ඒක නිසා ඒ මට්ටමෙන් එතනින් නවතින්න පුළුවන් ඉතින් අපි භාවනාවක් කරනකොට ඔය විදිහට මොකක් හරි නොදැනී ඉඳලා යම් කිසි දැනීමක් ඇති වුණාම ඒ වෙලාවේ ඇති වෙන වෙලාවේදී යම් කිසි සංස්කරණයක් ඉදාසි වුම් මට්ටමේ සංස්කරණයක් සිද්ධ වෙනවා ඒ සංස්කරණය හරහා ලොකු මට්ටමේ කර්ම රැස්වීමක් නැහැ ඒක නිසා ඒක අනිත්‍යවට සාපේක්ෂව ගොඩාක් හොඳයි මම හිතන්නේ තේරුණා කියලා
එහෙමයි සවිනාස බොහොම පැහැදිලි සවිනාසයි අර ධර්ම අන්න ඒ වචනේ හරියට දැනදව ධර්ම ඕජාව කියන්නේ ස්වාමීන් වහන්සේ ගොඩ සන්තෝෂ වෙන්නේ අන්න ඒ වගේ දෙයක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ කියන කොට තමයි බොහෝත තින් ස්වාමීන් වහන්සේ
ස්වාමීන් වහන්සේ එතන දැන් සිතුවිල්ලක් වගේ එකක් ආවත් ඒ කියන්නේ ඒක අඳුර ගන්නකොටත් සියුම්ව එතන මමේ ගොඩ නැගීමක් වෙනවද ස්වාමීන් වහන්සේ භාවනා කියන්නේ පරයන්කේ වාඩි වෙලා ඉඳලා සිතුවිල්ලක් එන වෙලාවට
එතෙන්දි අර ගොඩාක් සියුම් මට්ටමේ ඉතින් අඳුරගත්තු මම ඉන්නවනේ දැන් විඥානයේ තමයි ඔය අඳුර ගැනීමට මූලික වෙන්නේ. එතකොට එයාගේ යම් කිසි මට්ටමක අඳුර ගැනීමක් වෙන කියන්නේ එයාගේ මමෙක් මතු වෙනවා. ඒ වුණාට ඒක අර ලොකු කර්ම රැස් කරන මමෙක් නෙවෙයි. දැන් බුදුහාමුදුරන්ටත් අඳුර ගැනීම සිද්ධ වුණානේ. එතකොට අනාගතයේ යම් කිසි අනාගත භවයක් ඇති කරන මට්ටමේ කර්ම රැස් වෙන්නේ නැහැ අඳුර ගැනීම හරහා. ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ක්‍රියාවලියේ යම් කිසි ඉතාසි ඕම් මට්ටමේ මම අඳුරගත්තු මමෙක් ඉන්න බුදුහාමුදුරුවෝ කියන්නේ මම දැක්කා කියලා දැන් අවසාන වතාවට පරිනිර්වාණ සූත්‍රයේ කියනවා මම මේ නුවර දකින අවසාන වතාව කියලා. එතකොට මම දකිනවා කියන එක වචනෙන් හරි කියවිලානේ. ඒතර ඒ කියවුණාට ඒකත් එක්ක බැඳීමක් නැහැ. ඒ අඳුර ගැනීමක් තියෙනවා බැඳීමක් නැතුව.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් හොඳ කිව්වත් නරක කිව්වත් දෙකේදීම ඔය මමයා හැදෙනවානේ ස්වාමීන් වහන්සේ. කියන්නේ අපි මොන හරි එක හොඳ දෙයක් කිව්වත් නරක එකක් කිව්වත් එතකොට ඒකෙන් දැන් හුස්මත් එතකොට ස්වාමීන් වහන්සේ හොඳයි හුස්ම හොඳයි කිව්වත් එතනත් තිනා මමයා
ඉන්නවා. දැන් හුස්ම ඇත්තටම අර අනිත්‍යවට හොඳ අනිත්‍යවට සාපේක්ෂව හොඳ ගති අඩුවෙනේ. අපි තමයි හුස්ම හොඳයි කියලා මේ හුස්ම මේ බලලා මේවා කරලා දෙන්න ඔය අලුතෙන් එන කෙනෙකුට කියන අර හුස්ම බලන්න හරිය හොඳයි කියලා. ඒ හොඳයි කියන්නේ මොකද මීට වඩා නරක දේවල්ට සාපේක්ෂව හුස්ම හොඳයි. එහෙම නැත්නම් හුස්ම ඇති හොඳක් නැහැ. හුස්ම ඇති නරකකුත් නැහැ. ඉතින් අර මේක මොකක් හරි මාකට් කරන්න ඕන නිසා කියන හුස්ම බලන එක හරි හොඳයි කියලා. ඉතින් මාකට් කරාට පස්සේ ඒකෙන්ම ඒක හරහාම අපිට තේරුම් ගන්න පුළුවන් ලෝකේ තියෙන හැම දෙයක්ම එහෙමයි කියලා. අර මාකටිං පාරක් තමයි මේ හුස්ම හොඳයි කියලා අල්ලගන්න කියන්නේ. හුස්ම වෙනුවට වෙන මොකක් හරි කර්ම කමඨානක් අල්ලගෙන මේ වෙලාවේ මට දැනෙන මොකක් හරි එකක් අල්ලගෙන ඒක හරහාත් මේක තේරුම් ගන්න පුළුවන් නම් ඒකත් එකක්. ඒ වුණාට මේක හැමතිසෙම පවතින මේක චක්‍රයක් විදියට ක්‍රියා කරන ඒ වගේ මේකට ලොකු බැඳීමක් තරහාවක් ඇති නොවන දෙයක් නේ හුස්ම කියලා කියන්නේ. එතකොට අනිත් දේවල්ට සාපේක්ෂව හුස්ම තමයි හොඳම කමඨහන වෙන්නේ මේ ලෝකේ තේරුම් ගන්න. ඒක නිසා හුස්ම හොඳයි කියනවා මිසක්ක හුස්ම ඇති හොඳක් නැහැ. ඒකේ නරකකුත් නැහැ. දැන් හොඳක් නැහැ කියනකොට කෙනෙකුට තේරෙන්න පුළන්නේ මේක නරකයි කියලා. එතකොට හුස්ම ඇති හොඳකුත් නැහැ නරකකුත් නැහැ. ඒක අල්ලගන්නේ මේ අනිත් දේ ඔක්කොම අතහැරලා ඒක හරහා තේරුම් ගන්න. ඉතින් එහෙම නැතුව මේක හොඳයි කියලා ඒක අල්ලගත්තත් ඒකෙන් ඉස්සරහට යන්න වෙන්නේ. ඒක තමයි ගොඩක් වෙලාවට සමත යානික කට්ටියට වෙන්නේ. ඒ අල්ලගත්තු කමඨාන හොඳයි කියලා මේකම බලාගෙන ඉන්න ඕනේ. ඒකෙන් අතහැරලා ඊළාට වීරයෙක් වෙලා ධීරයෙක් වෙන්න බැරි වෙනවා යාට. එතකොට යා සූරයෙක් විදියටම ඉන්න හැමදාම.
සමහරව පොඩි කෙටි අතුරු ප්‍රශ්නයක් අහන්නම් තව කෙනෙක් ප්‍රශ්නයක් අපේ නැති හින්දා. දැන් සමහරව නිදිමත වගේ හේකදී දැන් මට බොහෝ වෙලාවට ওই නිදිමත ප්‍රශ්න තිබුණා තියෙනවා. බොහොම එතකොට සමහරවන්ස දැන් ඕක එවෙලින් කිසිම හොඳ නරකක් කියලා එක නෑ සවනස. ඉතින් හැබැයි නිින්ද ගියාම ඉතින් වෙලාව අවසන් වෙලා තිනෝ පරංකේ. එතකොට සවනස දැන් ඒක ගැනත් ඒ කියන්නේ එතන හොඳ නරක කියලා එතකොට වටිනාකමක් නැහැ. ඉතින් එතකොට කියන්නේ ඒක අපි ඉගෙන අපිට වෙන කියන්නේ අත් ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැත්නම් ඉතින් ඒකේ ප්‍රශ්නයක්
නැහැ. එහෙම ස්වාමීන් වහන්සේ දැන් එහෙම කියනවා නම් දැන් දවසේ වැඩි කාලයක් නිදාගෙන ඉන්න සත්තු ඉන්නවනේ දැන් පිඹුර අරුම. දැන් උන්ට රහත් වෙන්න පුළුවන් නේද එහෙමනම්? එහෙම නැත්නම් නිදිපති බීලා රහත් වෙන්න පුළුවන්. එහෙම නෙවෙයි. දැන් නිින්දේදී වෙන්නේ මුකුත්ම අඳුර ගැනීමක් නැතුව මුකුත් අවදියක් නැතුව ප්‍රමාද වීමක්. දැන් අපිට මේ ලැබිලා තියෙන බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා, manussත් පටිලාභයක් ලැබිලා තියෙනවා, එලාට ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා, ධර්ම ශ්‍රවණය ලැබිලා තියෙනවා, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබිලා තියෙනවා, ඕනම් පැවිදි වෙන්නත් පුළුවන්කම තියෙදි මේ ඔක්කොම තියෙද්දි නිදාගත්තාම මොකද වෙන්නේ? මේ ඔක්කොම ලබන්න අපි සංසාරේ කල්ප කීයක් පෙරම්පුර ලැද්ද කියලා බලමු. මේ manussත් ප්‍රතිලාභය ලබන්න බුද්ධෝත්පාද කාලයක් නැති බුද්ධෝත්පාද කාලයක් ලබන්න අපි කොච්චර පෙරම්පුර ලැද්ද? ඒකේ ඒකෙන් එක ෂණයක් අතහරිනවා කියන්නේ අර කල්ප ගානක් අතහැරීමක්. ඉතින් ඒ වෙලාවේ නිදාගන්නේ නිදාගත්තා කියන්නේ ඒ වෙලාවේ දැනීමක් නැහනේ. දැනීමක් නැති වුණාම මේක හොඳයිද නරකයිද, මේක වටිනවාද කියලා, මේකත් එක්ක බැඳීමක් ඇති කරගන්න එක හොඳද නරකද කියලා තේරුම් ගන්න බෑනේ. අන්න ඒක තමයි තියෙන්නේ. ඒක තමයි මේ ප්‍රමාද වීම කියලා කියන්නේ. දෝක මේ ප්‍රමාද වීමට ඉංග්‍රීසියෙන් ඉග්නරන්ස් කියන්නේ. මේක ගණන් ගන්න ඇති වෙන්නේ කනේ. ඉතින් ඒකම තමයි මේ නිදිමත කියන එකත් අනිත් පැත්තට එන්නේ. අපි මේ වෙලාව ගණන් ගන්න. ගණන් ගන්න නැතු ඉන්න කනේ මේ වෙලාවට හොඳටම මේක පිළිබඳ හොඳට ફોකස් කරලා හොඳටම බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නේ මේක අල්ල ගන්නවත් මේකත් එක තරහෙන්වත් නෙවෙයි, මේක තේරුම් ගන්න. මෙන්න මේ වෙලාවේ අවදිවෙන් ඉන්නකොට මේ වෙලාවේ සිද්ධ වෙන ක්‍රියාවලිය තේරෙනවා. මෙතන මමෙක් ඉන්නවද? ඇත්තට මෙතනට වටිනාකමක් දෙන්න පුළුවන් දෙයක්ද මෙතන තියෙන්නේ? මේක අල්ලගෙන මේක බැඳගෙන ඉන්න තරමට මට සැපක්ද දුකක්ද වෙන්නේ කියලක මේක තවදුරටත් පවත්වාගෙන යන්න ඕනද කියන එක තීරණය කරන්න මේ ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් බුදුහාමුදුරුවෝ හරි කවුරු හරි කියපු පළියට නැතුව තමන්ම තේරුම් ගැනීම සඳහා තමයි හොඳට අවදියෙන් ඉඳලා මේක දිහා බලාගෙන ඉන්නේ. එහෙම බලාගෙන ඉන්නකොට තමයි Tamanටම තේරෙන්නේ මේකේ වටිනාකමක් නැතිකම. ඒක නිසා ඔය දැන් ওই විදියට අපි අර ලෝකේ දේවල් අතහැරලා ඉඳාම අර ගොඩාක් ආසාවක් තරහක් නැති එක අරමුණක් අල්ලගත්තට පස්සේ අපේ හිත දන්නේම නැතුව නින්දට යනවා. ඒක මහත්යට විතරක් නෙවෙයි ඕන කෙනෙකුට වෙනවා. දැන් මට උනත් සමහර පරයන්ක තියෙනවා. දහවස දානේ වළඳලා අඳුරට පස්සේ එකමාර පරයන්ක ගොඩක් වෙලාවට අපිට නින්ද යනවා. ඉතින් ඒක තමයි අපේ ස්වභාවය. තොන්නෝක තඳුර ගන්න පුළුවන්. අන්න ඒ විදිහ නිින්ද යන අවස්ථාවල් එනවනම් අන්න ඒ නිින්ද යන වෙලාවේදී කමඨාන වෙලියට මේ සක්මනක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩක් කරන ගමන් සතිමත් වැඩක් කරන්න පුළුවන්. ඒ වෙනකොට ඊළාට ඉඳගෙන ඉන්න පරියන්කය මේ එහෙම නිින්ද යන යාම අඩු වෙලාවකදී ඉඳගෙන ඉන්න පරියන්කය කරන්න පුළුවන්. අන්න එහෙම තමයි කාලසටහන වෙනස් කරගන්න පුළුවන් ඒ ප්‍රයෝජනේ සැලකලා. එහෙම නැතුව නිින්ද යෑමෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ නේද? ඒකනේ කියන්නේ අර මේ නිින්ද යන ওই පිඹුරෙක් වගේ සතෙකුට රහත් වෙන්න බෑනේ. ඌට වෙලා තියෙන්නේ ඒ සතාට ඒ වෙලාව තේරුම් ගන්න බෑ. ඒ වෙනුවට හොඳට අවදියෙන් ඉඳලා ඒ අවස්ථාව තේරුම් ගත්තාම තමයි Tamanටම තීරණය කරන්න පුළුවන් මේ අවස්ථාව ඇත්තටම මේක වටිනවද නැද්ද කියලා. මම මෙහා පවත්වගෙන යනවාද නැද්ද කියලා වටිනාකම තමන්ම තේරුම් ගත්තා නම් ඔන්න ඉබේ තමන්ටම අතහැර දාන්න පුළුවන්. එතකොට අර අතහරින්නේ නැහැ. අර කලින් කිව්වා වගේ ඉබේම අතහැරීමක් වෙන්නේ. අමාරුවෙන් අතහැරීමක් නෙවෙයි, අතහරිනවා නෙවෙයි, අතහැරීමක් සිද්ධ වෙන්නේ. හොඳයි, මං කියපු එකට තරහ ගියාද දන්නේ
නැහැ. නෑ නෑ නෑ, සොම්නස වැටුණා. මට ඒතන දැන් මෙහෙම මම පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඇහුවොත් බොන්සකින් සමාව ඉල්ලනවා වෙලාව ගන්නවට මේ දැන් අපිටම සක්මන් කරලා ඉවර වෙනකොට සමහරවිට සමහරක් වෙලාවට මේ පරිවැංකේට යන්නේ ඉස්සෙල්ලා හොඳටම නිදිමත තීරෙනවා ගියොත් හොඳටම නිදා ගන්නවා කියලා. ඒතනසෙදි ඒ වගේ වෙලාවක තමන්ට තේරෙනවා නම් එක්ක පරිවැංකේ වෙලාව අපිටම විනාඩි 45ක් සාමාන්‍ය කරනවා නම් විනාඩි කාලකට සීමා කරනවාද එහෙම නැත්නම් පරිවැංකේට නොගිහින් සක්මනක් කරලා ඉවර කරනවාද එහෙම කිරීම උපවාසයේ කොහොමද දකින්නේ ගැන
ඒ වෙනුවට අපිට අර තනියම කරගෙන යන වැඩක් වගේ දෙයක් කරොත් තනියම කරන මොකක් හරි චූටි වැඩක් කරනවා. දැන් ඒකත් බැඳීමකින් නෙවෙයි කරන්නේ. ඒ වෙලාවේදී කරනවා මොකක් හරි කියමු චූටි. gedara මොකක් හරි අවශ්‍ය දෙයක් කරා කියමු. ඒක මෙහෙම වෙන්න ඕන මේක වටිනවා කියලා මෙහෙම බැඳීමක් නැතුව තනියම හැමින් වැඩක් කරනවා. හොඳට සතිමත්ව සිහියෙන් වැඩක් කරනවා. දැන් ඔකට එක තැනක අටුවාචාර්යන් වහන්සේලා එක අවස්ථාවක් වෙන්නනවා. ඒ ආමුදුරුව ළඟම තියෙන පොඩි ගමන් මල්ලක් තියෙනවනේ. අන්න ගමන් මල්ලේ තියෙන මේ මගේ දැලිපිහිය කියලා ඒක අරගෙන එළියට තියෙන. එලකට මේ තමයි මගේ වටාත්ත කියලා හරි මොකක් හරි තියෙන දෙයක් එළියට අරගෙන මගේ නූල් බෝලේ මේක. ඒක මගේ කියලා එකක් නෙවෙයි මෙන්න මේ නූල් බෝලේ කියලා ඒක අඳුරගෙන ඒක එළියට තියෙන. එලකට ඉඳි කට්ට මේක කියලා ඒක බෑග් එකෙන් අරගෙන එළියට තියෙන. ආටිකරි හැමින් ওই වැඩේ කරනවා. මේක මගේ කියලා අල්ලගන්නෙත් නැතුව මෙන්න මේක නූල් බෝලේ කියලා එළියට අරගෙන එළියට තියලා බෑග් එක ගසලා ආයෙසරක් ඔන්න එකින් එක සිහියෙන් හොඳ සිහියෙන් එකින් එක ඇතුළට දානවා. එතකොට ඒක ක්‍රියාවලිය ඇත්තටම වෙන්න ඕන දෙයක්වත් නෙවෙයි. ඒක කරා කියලා කිසි ප්‍රයෝජනයක්වත් නැහැ. ඒ වුණාට මොකක් හරි වැඩක් කරනවා. ඒ වෙලාවේදී අර නිදිමත කඩා ගන්න අන්න අර වගේ දෙයක් කරනවා. කරලා ඉවරලා පරයන්කයට ගියාම අර නිදිමතත් නැතුව අර නිකන් ආමුත රිෆ්‍රෙෂ් වීමක් වගේ වෙලා අර අර කාලය ඇතුළත සිහියකුත් සිහිය සතිමත් වෙලා යම්කිසි මොකක් හරි වැඩකුත් කරලා අර නිදිමත කැඩෙන්න මොකක් හරි දෙයක් කළා තියෙනවා. අන්න එහෙම දෙයක් කළා යන්න පුළුවන්. ඒ වගේ අපිට අර පොඩි ටැක්ටික් තියෙනවා හදා ගන්න පුළුවන්.
එහෙමයි සමන්ස ඒක බොහොම පැහැදිලිය. මම ඒ ප්‍රශ්නේ අහුවි සමන්වංශ. දැන් අපිට ඕනේ නම් තේකක් වගේ එකක් බොන්න පුළුවන්. තේකක් හරි කෝපියක්. නමුත් ඒක කරන්න කැමති නෑ සමන්වංශ. ඒක නිකන් පුරුද්දක් වගේ වෙනවනේ. ඒ වගේ අර වංශ කිව්වගේ සාමාන්‍ය වෙන දෙයක් පොඩ්ඩක් අතු ගන්න වැඩක් වෙන මොකක් හරි දෙයක් සීහෙන් කරලා පොඩ්ඩක් අර නිින්ද කඩාගෙන පරයන්කිට ගියා නම් මම හිතනවා ඒක හොඳයි කියලා.
ආ එතකොට අර සතිමත් බව කඩාගෙන නැතුව අර වගේ දෙයක් කරන්න පුළුවන්. ඒලට ඔය වගේ කෝප එකක් තේකක් බොන්න ඕනේ කියලා හිතන පළියටම කරන්න නැතුව ඒක දැනෙන ඒකට දැනෙන ආසාවක් දැනෙනවා. ඒලට කෝප එකුණත් සීහෙන් බොන්න පුළුවන්. ඒක එක දවසක් බිව්වහම දෙවනි දවසේ මේක කෝපය එක ඉල්ලන හැටි හිතෙන් ඉල්ලන හැටි බලන්න. දෙවනි දවසේ හේතු 10ක් මතු කරලා තියෙනවා. අදත් කෝපය එකක් බිව්වොත් හොඳයි කියලා ඔන්න හේතු 10ක් මතු කරලා පෙන්වන හැටි ඔන්න ওই වගේ දේවල් බලන්න පුළුවන්. එතකොට අන්න ඒකෙනුත් තව අපේ මේ ඇතුල් පැත්ත තමන්ගේ ඇතුල තේරුම් ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්නේ මේ ඇතුල තේරුම් ගන්නනේ. අය ඇතුලට ටික ටික ඇබිලා බලන්න පුළුවන් මේ දේවල් හරහා.
බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ වදිතාම විස්තර සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරා වන්දන තෙරුවන් සරණයි. සයනස වෙන ප්‍රශ්න කවුරුත් අතෝසව නැහැ වගේ පේන්නේ. මම හිතනවා එහෙමනම් සාකච්ඡාව ආරෙ මෙතනින් සමාප්ත කිරීමට අවසර වන්සෙට වන්සෙට දොහොත් මුදිනවා වන්දනා කරනවා. ඒ වගේ වන්සෙගේ සියලුම වන් මග සාක්ෂාත් කිරීමේ ප්‍රාර්ථනා සදා ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා සාදු කියා
සාදු.
මට පොඩි ප්‍රකාශනයක් කරන්න තියෙනවා. මේ පාර සිඩ්නි රිට්‍රීට් එක තියෙන්නේ පෙන්රිත් කැම්පස් එකේ. ඒක තියෙන්නේ දෙසැම්බර් 12 ඉඳලා 19 වෙනිදා දක්වා. ඒකේ තාමත් ප්ලේසස් තියෙනවා කියලා මට ඒකළු දැනුම් දීමක් කරලා තියෙනවා. ඉතින් ඔබ ඒකට සහභාගී වෙන්න කැමති නම් දෙසැම්බර් මාස 12 ඉඳලා 19 වෙනිදා දක්වා ඔබගේ චැට් එකේ ඊමේල් ඇඩ්‍රස් එක දැම්මොත් මට පුළුවන් ඕනනම් විස්තර එවන්න. නදීප් එහෙමනම් සාකච්ඡා වාර්ය මෙතනින් සමත්.
බ්‍රහ්මන්ත සිං බන්දුල මාමා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද දිනේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේගේ වටිනා කාලය ධර්ම දේශනාවක් සහ අපගේ පුහුණුව සම්බන්ධ වටිනා උපදෙස් දීමෙන් අපට පිහිට වුණා. මේ පිළිබඳව අපේ නමස්කාර පූර්වක ස්තුතිය ඔබ වහන්සේට පුද කරනවා, ඔබ වහන්සේට පින් අනුමෝදන් කරනවා. අද දිනේත් ඒ සඳහා පුණ්‍යානුමෝදනාව සිදු කිරීමට මම විලංගක්කාට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, බොහොමත් සාදු සාදු සාදු.
තෙරුවන් සරණයි නදීප්. අද දින අපට ඉතා වටිනා ධර්මානුශාසනාවකින් සහ කමඨහන් පිළිබඳ ගැටලු ඉරාකරණය කිරීමෙන් අපට උපදෙස් ලබා දුන් ඔබ වහන්සේට මේ සියලු පින්නක්පත් වේවා. ඒ වගේම මීතිරිගල නිස්සරණ වනයේ වාසය කරන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු එදා පටන් අද දක්වා මේ වටිනා ධර්මය ලෝකෙටම හඳුන්වා දෙන්න කටයුතු කරන කල්යාණ මිත්‍ර සංඝරත්නයට මේ පින් අත්පත් වේවා. ඒ වගේම ඇසට පෙනෙන හෝ නොපෙනෙන පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම ජීවීන්ට මේ පින් අත්පත් වේවා. මේ වැඩසටහන සංවිධානය කරන ලද සියලුම දෙනාටද එමෙන්ම මේ වැඩසටහන පවත්වාගෙන යාමට මේ උදව් උපකාර කරන සියලුම දෙනාටද මේ පින් අත්පත් වේවා. දැන් ඊළඟට ගාථා සජ්ජායනා කරලා දෙවියන්ට අපගේ නමින් මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට අවසර ඉල්ලනවා. එත්තාවතා චම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප සමගේ ප්‍රාර්ථනාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඔබ වහන්සේලා වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු
මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ
කමාමි කමි තබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
ဒුතියම්පි ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
තතියම්පි ඕකාස කමාමි බන්තේ
අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයලද්දං පසිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං සාදු 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 තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි සීල දෙනාටම. අපි මේ පැත්තෙන් විසන් දෙන්නා. ඒ වගේම සීල දෙනාටම සතිමත් සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.